මීළඟට ගරු රාජිකා වික්‍රමසිංහ මන්ත්‍රීතුමිය ඔබතුමියට විනාඩි 7ක් කාලයක්
ලැබෙනවා.
ලස්සනේ ගරු මන්ත්‍රීතුමනි, අපි දැක්ක ඊයේ දවසේ ගරු කාවින්ද යවතන මන්ත්‍රීතුමා ඒ විශ්වාස භංග යෝජනාව සෞඛ්‍ය ඇමතුමාට ඉදිරිපත් කිරීමත් එක්ක රටේ ජනතාවගේ සෞඛ්‍ය පැත්තෙන් මරණයට පත්වීම සහ නොයෙකුත් ඒක ඇස්පෙනී දුර්වලතා සහ නොයෙකුත් ආසද්දනයන් ඇතිවීම තුළ ජනතාව විශාල ප්‍රමාණයක් රෝගීන් ජීවිත අහිමි වුණා කියලා. ඉතින් මේක ආණ්ඩු පක්ෂය නියෝජනය කරන මන්ත්‍රීවරුන්ට හදවත් නැද්ද කියලා ඇහුවා. අපි කියන්න කැමතියි ආණ්ඩු පක්ෂය නෙමේ, අපි හැමෝටම හදවත් තියෙනවා. අපි දකිනවා අද මේ රටේ රෝගීන්ට යම් අපහසුතාවයක් තියෙනවා. අපි නෑ කියන්න බෑ ඒක. හැබැයි ඒ කෙසේ වෙතත් අපි මේක මේ අවස්ථාව මං හිතන්නේ දේශපාලන වශයෙන් දේශපාලන අවශ්‍යතාවයක් කරගන්නේ නැතුව සැබෑලෙටම ජනතාව ගැන හිතනවා නම් අපි මේක මේ කාලවකවානුවත් මේ සියලු දෙනා එකතු වෙලා මේක නිසි ක්‍රමානුකූලව සහ ක්‍රමවත් වැඩපිළිවෙලක් තුළ ජනතාව සෞඛ්‍ය පැත්තෙන් අපිට ආරක්ෂා කරගන්න ඕන නම් මොනෑම් ශේෂ්ත්‍රයක තුල වුණත් යම් ක්‍රමයක් සහ ක්‍රමවේදයක් තුල මේ වැඩපිළිවෙල ක්‍රියාත්මක කරනවා නම් මෙවැනි දේවල් වලට ඉදිරියේදී මොන ශේෂ්ත්‍රයේ වුණත් ඒ අසීරුතාවයකට පත් නොවෙන්න පුළුවන්. ඉතින් ඒ නිසා මේක මේ අපේ සෞඛ්‍ය කෙහෙළිය අපේ ඇමතුමා පත් වුණ මොහොතේ ඉඳලා සිදු වුණ සිදුවීමක් නෙමෙයි. මීට පෙරත් අපි මෙවැනි සිද්ධවීම් අසලා තියෙනවා, දැකලා තියෙනවා, කනගාටුදායක සිද්ධීන්. ඒ නිසා මම කිව්වේ මේක දේශපාලනය කරන්න අවස්ථාවක් කරගන්න එපා. විපක්ෂයේ කාර්යභාරය මේ වෙලාවේ ආණ්ඩු පක්ෂයේ මොනවා කරත් ඒකේ වරදි දකින්න එක. හැබැයි ඒ දේශපාලන සම්පදායේ මිදිලා අපි රටක් විදිහට ජනතාව ගැන හිතනවා නම් අපි මේ සෞඛ්‍ය ශේත්‍රයේ වගේම අධ්‍යාපන ශේත්‍රයේ අනිකුත් ශේත්‍රයේ නියමිත තැනට ගේන්න අපි සියලු දෙනා එකතු වෙලා අදහස් හුවමාරු කරගනිමින් කටයුතු කිරීම තුළ තමයි අපි සැබෑ ලෙසම ජනතාව ගැන හිතලා කටයුතු කරනවා කියලා ජනතාවට ඒත්තු ගන්න පුළුවන් වෙන්නේ ඒ සියල්ල දේශපාලන මතභේදකින් තොරව එකතු වීම තුළ. එනිසා අපිට මේ කාලවකවානුවේ හරි මේ සිදුවෙන සිදුවීම් එක්ක අපිට එකතු වෙලා වැඩ කරන්න පුළුවන් අවස්ථාවක්. ඒ වගේම තමයි අපි මේ ඖෂධ විෂවීම තුළ ඒකේ වගකීම සෞඛ්‍ය අමාත්‍යාංශයට කාට ඒ වගේම දැරිය යුතුද කියන එක අපි සියලු දෙනා දන්නවා. අමාත්‍යවරයා විදිහට ඒ වගේ සෞඛ්‍ය සංගම් තියෙනවා, ඒ ආයතනවල නියෝජන කරන පිරිස ඉන්නවා. ඒ සියලු දෙනා එක්ක එකතු වෙමින් තමයි සෞඛ්‍ය මේ බෙහෙත් ද්‍රව්‍ය ආනයනය සහ ඒ අවශ්‍ය ප්‍රමාණය නිර්දේශ කරන්නේ. ඉතින් ඒ බෙහෙත් හිඟවීම තුලත් දැන් අපි කාටද චෝදනා කරන්න ඕනේ කියන එක අපි විශේෂයෙන් මේ කාලවකවානුවේ හොඳවාකාරම දන්නවා. සංගම් තියෙනවා, මාරික තියෙනවා, ඒ වගේම නොයෙකුත් ආයතන තියෙන. ඉතින් මේ අද රටේ මාසයකට අවශ්‍ය කරන බෙහෙත් ප්‍රමාණය කොච්චරයිද කියලා මේ ඒ වෛද්‍යවරු සහ ඒ අයිති සංගම්වල නියෝජනය කරන නිලධාරීන් දැනගත යුතුයි. අද කියනවා මෙච්චර ප්‍රමාණයක් රටේ බෙහෙත් හිඟයි කියලා. හැබැයි ඒ හිඟවෙන්න හේතුව ඒක ඇමතුමා නෙමෙයිනේ නිර්දේශ කරන්නේ. ජනතාව මේ එදිනදා පාවිච්චි කරන මාසයකට අවශ්‍ය කරන බෙහෙත් ද්‍රව්‍ය ප්‍රමාණය එක එක රෙඩ ලෝගවලට කොතරම් ප්‍රමාණයක් අවශ්‍යද, ඒක අවුරුද්දකට කොතරම් ප්‍රමාණයක් අවශ්‍ය වෙනවද, මේ දේවල් නිර්දේශ කරන්න ඕනේ ඒ ආයතනයෙන් සහ ඒ සංගම් වලින්. ඒ නිසා මේක මේ සියලු ශේත්‍ර එකතු වීම තුළ තමයි මේක නිවැරදි තැනකට ගේන්න පුළුවන් වෙන්නේ. ඒ නිසා ඒ ගැන අවධානය යොමු කරනවා වගේම අපි දන්නවා දැන් මේ කාලවකවානුව අපේ දිස්ත්‍රික්කයේ තුල වුණත් වෛද්‍යවරු සහ හෙදියන් පිළිබඳ දැඩි මේ සියලු දෙනා විදේශගත වීම තුල ආර්ථිකය මුල් කරගෙන විදේශගත වීම තුල රෝහල් සහ මේ සියලු ජනතාව දැඩි රෝහල් අපහසුතාවයකට පත් වෙලා තියෙනවා. ඉතින් ඒ නිසා අපිට විශේෂයෙන්ම ඒ ගැනත් අවධානය යොමු කරන්න වෙනවා. මොකද නිදහස් අධ්‍යාපනයේ ලබලා මේ රටේ මුදල් බදු මුදල් වලින් අධ්‍යාපනයේ ලබලා ඒ තමන්ගේ ආර්ථික වශයෙන් හිතනවට වඩා අපි අධ්‍යාපනය ලැබු නිදහස් අධ්‍යාපනය ලැබපු රට තුල ජනතාවනේ මෙන්න මෙච්චර අවුරුදු 10ක්ද 15ක්ද අනිවාර්යයෙන් මේ වෛද්‍යවරු හෝ හෙදියන්නේ සෞඛ්‍ය ශේත්‍රයට සහ අනිකු ශේත්‍රවලට මෙතරම් කාලයක් මේකල වැඩ කරන්න ඕනේ, රැකියාවේ නිරත වෙන්න ඕනේ කියනේ නිර්දේශය මං හිතන්නේ තිබිය යුතු වෙනවා. නැත්නම් එහෙම වීම තුළ තමයි මේ වෛද්‍යවරු බොහෝ ප්‍රමාණයක්, හෙදියන් බොහෝ ප්‍රමාණයක්, මේ සියලු දෙනා ඉංජිනේරුවරු, මේ සියලු ශේත්‍රයන් නියෝජනය කරන අය විදේශගත වීම තුළ රටේ ජනතාව සහ රටේ ආර්ථිකයට විශාල බලපෑම් සිදු වෙනවා. ඉතින් ඒ පැත්තෙනුත් ක්‍රියාත්මක විය යුතුයි කියලා අපි විශ්වාස කරනවා. ඒ වගේම අපි දැක්කා පහුගිය කාලේ පුරා බෙහෙත් හිඟයට විසඳුම මොකක්ද කියන එක මේ හැමෝම කතා කරපු අපේ මන්ත්‍රීවරු අමාත්‍යවරු මේ සියලු දෙනා පැහැදිලි කරා. හැබැයි කවදාවත් බෙහෙත් නැහැ කියලා ඒ විසවීමක් ඇරෙන්න බෙහෙත් නැහැ කියලා අපේ රටේ ජනතාව අපේ රටේ රෙඩ්ඩු මිය ගියේ නැහැ. කොහොම හරි රජයක් විදියට කොහොම ආර්ථිකේ කොතරම් අමාරු තැනක හිටියත් ආර්ථිකේ කඩා වැටිලා තිබ්බත් සෞඛ්‍ය ශාස්ත්‍රයේට අධ්‍යාපන ශාස්ත්‍රයේ අවශ්‍ය කරන ශාස්ත්‍ර වලට ඒ මුදල් ප්‍රතිපාදන වෙන් කරලා අවශ්‍ය කරන ආකාරයට ඒ බේද්‍රව්‍ය සහ රෝහල් වලට අවශ්‍ය කරන උපකරණ ලබා දෙන්න බොහෝ දුරට කටයුතු කරා. ඉතින් ඉදිරි අර කිව්ව අඩුපාඩු ටික සම්පූර්ණ කරන්න පුළුවන් නම් මං හිතන්නේ අපේ රටේ අහිංසක දුප්පත් ජනතාව ඉන්නේ. මොකද සල්ලි දීලා බෙහෙතක් ගන්න පුළුවන් ජීවන රටාවක් මේ කාලවකවානුවේ නැහැ. ඒ නිසා අපි විශේෂයෙන්ම අර කිව්වා වගේ මතක් කරන්න ඕනේ බෙහෙත් මිලත් ඉතාම අධිකව ඉහළ ගිහිල්ලා තියෙනවා. ඒ නිසා අහිංසක දුප්පත් ජනතාව ඒ ජනතාව වෙනුවෙන් ඉදිරියේදී බෙහෙත් ද්‍රව්‍යවල මිල පහත වටිනම් කරන්න පුළුවන් නම් මං හිතන්නේ අපි ලොකු උදව්වක් උපකාරයක්. මොකද හැමෝටම පෞද්ගලික රෝහලකට ගිහිල්ලා බෙහෙත් ටික මිල දීගෙන වෛද්‍යවරයෙක් හමු වෙන්න බැරි තත්ත්වයක් තමයි දැන් රටේ අපේ ගම්වල ජනතාවට තියෙන්නේ. ඒ ගැනත් අපි අවධානය යොමු කළ යුතු වෙනවා වගේම
විශේෂයෙන්ම
මතක් කරන්න ඕනේ රාජ්‍ය ඖෂධ නිසිගල් සංස්ථාව තුළ දේශීය නිෂ්පාදනයන් තමයි ඒ අපේ රාජ්‍ය ඖෂධ නිසිගල් සංස්ථාව තුළ අලවි වෙන්නේ බෙහෙත් ද්‍රව්‍ය. හැබැයි ඒකේ ලොකු මතයක් අරිනවා සෞඛ්‍ය ශාස්ත්‍රයට අදාළයි ඒ ආයතනයෙන් බෙහෙත් මිලදී ගන්න එපා, යම් ප්‍රමිතියෙන් තොර බෙහෙත් ද්‍රව්‍ය තමයි අලවි කරන්න කියලා. ඉතින් එහෙම ප්‍රචාරයන් ජනතාව අතරට යැවීම තුළ ජනතාව තමයි සල්ලි තියෙන කෙනා නෙමෙයි, සල්ලි නැති කෙනා තමයි අපහසුතාවයට පත්වන්නේ. ඒ නිසා වග කිය යුතු උගත් බුද්ධිමත් සෞඛ්‍ය ශාස්ත්‍රය නියෝජනය කරන පිරිස එහෙම ප්‍රචාරයන් යවන එක හොඳයිද කියන එක දෙවරක් හිතන්න ඕනේ. මොකද කෙනෙක් අසනීප වුණාම ඒ ලෙඩා පුළුවන් ආකාරයට තමයි බෙහෙත් මිලදී ගන්න අවශ්‍ය සංස්ථාවලට යන්නේ. නිකන් ෆාමසියලින් මිලදී ගන්න බෑ, බෙහෙත් බින අධිකයි කියලා අපි හොඳාකාරම දන්නවා. ඒ නිසා හදවත් තියෙන වෛද්‍යවරු විදියට එහෙම ප්‍රචාරයන් කරන එක මේ කාලවකවානුවේ තුල වුණත් පොඩ්ඩක් හිතන්න කියන ඉල්ලීම ජනතාව වෙනුවෙන් කරන්න ඕනේ. මොකද අපි දන්නවා වෛද්‍යවරු කියලා අපි හැමදාම කරන්නේ වෛද්‍යවරු කියන්නේ දෙවිවරු කියලා. ඒ දෙවිවරු අතර නොමිසුන් සිටින්න පුළුවන්. හැබැයි දෙවිවරු කවදාවත් ජනතාවට අහිතක් පත් කරන්න දේවල් සිද්ධ කරන්නේ නැහැ. ඒ නිසා මේක ආර්ථික වශයෙන් හෝ දේශපාලන වශයෙන් බෙදිලා සංගම් හැදිලා මේ කාලවකවානුවේ කටයුතු කරනවා නම් අපේ සෞඛ්‍ය ශාස්ත්‍රය වගේම අනිකුත් ශාස්ත්‍ර කඩා වැටීමට ගැන අපි සියලු දෙනා රටේ සියලුම ජනතාව වගේ කිය යුතු වෙනවා. ඒ නිසා දැන්වත් එකතු වෙන්න, දැන්වත් සෞඛ්‍ය ශාස්ත්‍ර නිදහස් සෞඛ්‍ය ශාස්ත්‍රයේ මේ රටේ ක්‍රියාත්මක විය යුතුයි. මොකද
මේ කාලය අවසන්.
ඔසත් ජනතාව අපේ රටේ නැහැ. අපි සියලු දෙනා එකට එකතු වෙලා මේක විශ්වාස භංග ගෙනල්ලා අපේ ඇමතුමා අයින් කළා. ඊට පස්සේ එන ඇමතුවරයාට පුළුවන් නම් මේ සෞඛ්‍ය ශාස්ත්‍රය ගොඩනගන්න,
රෝහල්වල
අවශ්‍යතාවයන් සපුරන්න. මං හිතන්නේ අවුරුදු ගණනාවක් පුරා දේශපාලන නියෝජනය කරන මැති ඇමතිවරු හිටියා. එහෙනම් එතන නොකර දේ අද කරන්නේ කොහොමද කියන එක සභංග ඉදිරිපත් කරන පාර්ශවයෙන් ඉදිරිපත් කරන්න පුළුවන් නම් මෙන්න මේ යෝජනාව ක්‍රියාත්මක කිරීම තුළ මේ සෞඛ්‍ය ශාස්ත්‍රය කඩා වැටෙන්නේ
නැහැ,
අපිට ඉහළට ගෙන යන්න පුළුවන්. අධ්‍යාපන ශාස්ත්‍රය කඩා වැටෙන්නේ නැහැ, අපිට ඉහළට ගෙන යන්න පුළුවන්. ඒ යෝජනා ඉදිරිපත් කරන්නට පෙර ඒවට පිළියම් ඉදිරිපත් කරන්න පුළුවන් නම් ඒක තමයි සැබෑදේ විය යුතු වෙන්නේ කියන එක මම සභාවට යෝජනා කරමින් ස්තුතිවන්ත වෙනවා.
බොහොම ස්තුති කරමු මන්තුමීනි. ඊළඟට ගරු සුජිත් සංජය පෙරරා මන්තුමා, ඔබතුමාට විනාඩි 6ක කාලයක් ලැබෙනවා.
විනාඩි කීයද?
6ක්.
හොඳයි. මුලාසනාරුවට ගරු මන්ත්‍රීතුමනි, ඊයේ දිනේ ඉදිරිපත් කරන ලද මේ විශ්වාස භංග යෝජනාවේදී අපි දැක්කා ඊයේ දවසේත් ඒ වගේම අද දවසේ තුලත් මේ සම්බන්ධව පක්ෂ විපක්ෂ අදහස් ගණනාවක් ඉදිරිපත් වුණා. අපි දැක්කා ආණ්ඩු පක්ෂය ගැන කතා කරනකොට ආණ්ඩු පක්ෂයේ මැති අමතුරු හැම කෙනාම කතා කරුවේ මේක සාධාරණීකරණය කරන්න. ඒ වගේ මේ සෞඛ්‍ය අර්බුදයක් නැහැ. ඒ වගේම ආණ්ඩුව මේ අර්බුදයට වකියන්න ඕනේ නැහැ කියන එක තමයි උගදෙනෙක්ගේ අදහස් උදාස් ඉදිරිපත් වුණේ. ඒ වගේම අපි දන්නවා සමහරක් අය කතා කරපු අවස්ථාවේදී මෙවැනි රට අර්බුදයකට තියෙන අවස්ථාවේදී මෙවැනි ප්‍රශ්න ගැන, එහෙම නැත්නම් මේ රජයේ නොහැකියාව ගැන, ඒ වගේම සෞඛ්‍ය ශාස්ත්‍රයේ ප්‍රශ්න ගැන කතා කළ නොකළ යුතුයි කියන අදහසක් මම හිතන්නේ සමහරක් වෙලාවට ඉදිරිපත් වුණා. මම අනුන්වහන්සේලාට කියන්න ඕනේ අනිවාර්ය විපක්ෂයක් මේ රටේ තියෙන්නේ. තමුන්වහන්සේලාගේ පැත්තෙන් යම්කිසි අඩුපාඩුවක් වෙනවනම්, ඒ වගේම මේ රටේ ජනතාවට යම්කිසි අගතියක් වෙනවනම් ඒ සම්බන්ධව පෙන්වා දීම මං හිතන්නේ විපක්ෂයේ කාර්යභාරයත් ඒ වගේ විපක්ෂයේ වාක්‍යමත් කියන එක අපි අමුතින් කියන්න අවශ්‍යතාවයක් නැහැ. අපි දන්නා මේ අර්බුදයේ කරු මන්ත්‍රීතුමනි පැන නැගුණේ අදයි නෙමෙයි. මේ රජයේ බලයට පත් වෙච්ච වහාම අපි දන්නා මේ සෞඛ්‍ය ශේෂ්ත්‍රය විතරක් නෙමෙයි. මේ රටේ වැවිලි කර්මාන්තය, ඒ වගේම කෘෂි කර්මාන්තය, ඒ වගේම මේ රටේ ආර්ථිකය මේ හැම එකක්ම අර්බුදයට ගියා. ඒ වගේ මේ අතරින් සෞඛ්‍ය ශේෂ්ත්‍රය තමයි මං හිතන්නේ අපේ ජනතාවට වැඩිම බලපෑවේ. ඉතින් මේ සම්බන්ධව ගරු මන්ත්‍රීතුමනි අපිට මතකයි අපේ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මැතිතුමා මං හිතන්නේ මීට වසරකට ඉතර ඉස්සෙල්ලා කාමාටතර ඉස්සෙල්ලා මේ සෞඛ්‍ය ශේෂ්ත්‍රයේ අර්බුද ගැන අවස්ථා ගන්නාකදී කතා කරන්න කටයුතු කෙරුවා. නමුත් ඒ අවස්ථානුකූලව මම හිතන හැටියට අපි ආණ්ඩු පක්ෂයේ ඒ සම්බන්ධව අවධානයක් යොමු කරුවේ නැහැ. සමහරක් අවස්ථාවලදී අපේ විපක්ෂ නායකතුමා සමච්චරයට ලක් කරන්නත් ඔබතුමන්ලා කටයුතු කෙරුවයි කියන එක මතක තියෙනවා. ඉතින් මම හිතන්නේ ඒ සම්බන්ධව තමුන්නාසිරට එදා අපි ඉදිරිපත් කරපු අදහස් සුදහස් ගැන කතා කෙරුවනම් ඒ සම්බන්ධ කරපු ඇමතුමත් ඒ වගේ වාක්‍යුතුයි සාකච්ඡා කෙරුවනම් මේ අර්බුදයට යම්කිසි විසඳුමක් ලබා ගන්න පුළුවන්කම තිබුණයි කියන එක මම මේ අවස්ථාවේදී කියන්න ඕනේ. ඒ වගේම ගරු මන්ත්‍රීතුමනි අපි තියෙන අද ලොකුම තියෙන ප්‍රශ්නේ සෞඛ්‍ය ශේෂ්ත්‍රයේ තියෙන ලොකුම ගැටලුව තමයි මේ ඖෂධ හිඟකම. මේක මං හිතන්නේ මේ ප්‍රධාන රෝහල්වල විතරක් නෙමෙයි අපි නියෝජනය කරන ගම්වල තියෙන ඒ ග්‍රාමීය රෝහල්වලත් මං හිතන්නේ බරපතල ලෙස මේ අර්බුදය තියෙනවා. ඊට පස්සේ මං හිතන්නේ ලොකුම බරපතල ප්‍රශ්නේ ආවේ මේ ඖෂධ හිඟකමටත් වඩා ඖෂධ බාල ඖෂධ. ඒ කියන්නේ යම් යම් හේතුන් නිසා අපි දන්නා විවිධාකාරව වංචා දූෂණ වලට ලක් වෙච්ච නිසා ඒවයි කොමිස් මුදලක් ලබා ගන්න ඕන නිසා බාල ඖෂධ ගෙනාවයි කියන එක තමයි අද මේ රටේ ජනතාව තුළ තියෙන මතය. ඒ හේතුන් නිසා අපි දන්නවා ගරු මන්ත්‍රීතුමනි ජීවිත ගණනාවක් ඇති වුණා. මං හිතන්නේ මීට ඉස්සෙල්ලත් ඒ වගේ සිදුවීම් සිද්ධ වෙලා තිබුණා වුණත් මේ කාලවකවානුවතුර තරම් ගරු මන්ත්‍රීතුමනි මේ සම්බන්ධව සාකච්ඡාට බඳුන්නේ නැහැ. ඒ වගේ මේ වගේ රෝගී ගණනාවක් මියගිය අවස්ථාවල් මං හිතන්නේ මෑත ඉතිහාසයේ අපිට අහන්න බලන්න ලැබිලා නැහැ කියන එකත් මම මේ අවස්ථාවේදී කියන්න ඕනේ. ඒ නිසා තමයි අද මේ රටේ මේ සම්බන්ධව වැඩියෙන්ම කතා කරන්න සිද්ධ වුණේ. ඒ නිසා තමයි ඔබතුමාට විරුද්ධව විශ්වාස භංගයක් ගේන්නත් මං හිතන්නේ විපක්ෂයේ පෙළඹුණේ කියන එකත් මම මේ අවස්ථාවේදී කියන්න ඕනේ. ඒ නිසා ගරු මන්ත්‍රීතුමනි අපි මේ ඖෂධ මාෆියාව ගැන එහෙම නැත්නම් මේ ඖෂධ හිඟය ගැන එහෙම නැත්නම් මේ වංචා දූෂණ සම්බන්ධව ඔබතුමාට එකෙල්ලේම චෝදනා කරන්නේ නැහැ. අපි දන්නවා ගම්රු අමාත්‍යවරයා හැටියට ඔබතුමාට සියලුම වාක්‍යීම් පැවරෙන්නේ නැහැ. නමුත් අපි දන්නා මේ රටේ සෞඛ්‍ය අමාත්‍යාංශයත් එන එක බාරවෙන්නේ ඔබතුමා. ඒ විතරක් නෙමෙයි මෙන්නේ මාර ආයතනය ගැන මං හිතන්නේ වැඩියෙන්ම කතා කෙරුවා. මේ රටේ ඖෂධ හිඟය තියෙනකොට ඒ වගේම බාල ඖෂධ ගේන එක සම්බන්ධව යම්කිසි ක්‍රියාමාර්ගයක් ගන්නව නම් එන්නේ මාර ආයතනය. අනිවාර්යයෙන්ම මේ සම්බන්ධව පැහැදිලි වාක්‍යීමක් බාර ගන්න ඕනේ. ඉතින් අපි දන්නා අද තියෙන ලොකුම චෝදනාව තියෙන ඒ ආයතන වලට. මොකද මේ බොහෙත් ගෙන්නීමේ වාක්‍යෙම ඒ කලමනාකරණය කිරීම කිසිම අවස්ථාවක නැහැ. ඒ වගේම බෙහෙත් හිඟයට මූලික වශයෙන් ගත්තත් මං හිතන්නේ කරු අමතුමනි ඒ ආයතන නිසියාකාරව කලට වේලාවට මේව ඇනවුම් කරන්න එහෙම නැත්නම් ප්‍රමිති යුක්ත ආයුෂද ගේන්න වැඩපිළිවෙල ක්‍රියාත්මක වෙච්ච නැතික තමයි මං හිතන්නේ අද තමුන්නාසර ලක් වෙලා තියෙන යෝජනාව. ඉතින් මම මේ අවස්ථාව දෙක දෙයක් කියන්න ඕනේ. අපිට දැනගන්න තියෙන හැටියට මේ ඖෂධ නියාමන අධිකාරියේ ඉන්න නිලධාරීන් සම්බන්ධව බරපතල චෝදනා දිනා කර එමෙතුමනි. එක චෝදනාවක් තමයි අපි දන්න අතරමින් ඒකේ ඉන්නවා මං හිතන්නේ වයෝවෘද්ධ මහාචාර්යවරියා. මං හිතන්නේ අවුරුදු ගණනාවක් තිස්සේ ඉඳන්ම මේක මං හිතන්නේ මෙහෙවන්නේ රෝහිණී ප්‍රනාන්දු කුල්ල කියන මහාචාර්යවරිය කියලා තමයි අපිට දැනගන්න තියෙන්නේ. මං ඒක කියන්න ඕනේ.
ඔබතුමා තායත් විනාඩි දෙකක් කාලයක්.
ඔබතුමනි මට විනාඩියක් දෙන්න. මේ අවස්ථානුකූලව අපි දන්න NMR ආයතනයේ මේ ඖෂධ ගෙන්වීම සම්බන්ධව ඒ වගේම ලියාපදිංචිය සම්බන්ධව මේ වෙනකොට මං හිතන්නේ ලියාපදිංචිය සඳහා ඉල්ලීම් කරපු 5000කට අධික සංඛ්‍යාවක් ඉන්නවා. නමුත් ඒව සම්බන්ධ ක්‍රියාමාර්ග ගන්නේ නැහැ. ඒව සම්බන්ධව මං හිතන්නේ එතුමියට හිතවත් නිලධාරීන් එහෙම නැත්නම් මේ සැපයුම් කරුවන්ගේ ඒව සම්බන්ධ විතරයි හොයලා බලන්න එහෙම නැත්නම් අනුමත කරන්න කටයුතු කරන්න කියලා තමයි අපිට දැනගන්න තියෙන්නේ. ඒ නිසා ගරු ඇමතුමනි මම ඔබතුමාගේ ඉල්ලා සිටින කැමැති මෙවැනි නිලධාරීන් මං අහන්නේ මෙච්චර වයෝවෘද්ධ නිලධාරීතුමියක් තියාගන්න අවශ්‍යතාවයක් තියෙනවද? මේ රටේ විශේෂඥ වෛද්‍යවරු නැද්ද? ඒකට සුදුසු වෛද්‍ය ආයේ නැද්ද? මේකට පත් කරන්න. ඒ නිසා ඔබතුමා යම්කි පියවරක් ගන්නයි කියලායි මම මේ අවස්ථාවේදී ඉල්ලා සිටින්නේ.
ඔව් ගරු ඇමතුමනි.
නගරු අන්සතුමනි බොහොම ස්තුතියි ඔබතුමාගේ ප්‍රශ්නය ගෙනාවට. මගේ ප්‍රශ්නේ තියෙන්නේ මෙහෙමයි, ඔබතුමා හිතේ නැතුව ඇති මම හිතන්නේ රාජධර්මතුමා කතා කරපු වෙලාවේ තුමා කියවා මේ ලෝකෙම ඉන්න දක්ෂම නිලධාරී තුමිය එතුමිය කියලා. මේ එතුමියටත් මෙහෙම අරියාදු කරන එක වහම නතර කරන්නයි කියලා. දැන් මම කෝක පිළිගන්නද කියන එක ප්‍රශ්නයක් මට. ඒකම විපක්ෂ නායකතුමත් ඒක සම්බන්ධව සඳහනක් කරා. ඉතින් ඔබතුමාගේ අදහස් එක්ක මම වැඩ කරන්න එකගයි. නමුත් මේ ප්‍රශ්නේ පොඩ්ඩක් පරස්පරයි කණ්ඩායම ඇතුළෙම
වෙන්න පුළුවන්. යම් යම් අය අදහස් දක්වන්න පුළුවන්. මට ලැබිලා තියෙන තොරතුරු හරියට ගරු අමතුමනි මෙච්චර වයෝවෘද්ධ නිලධාරීතුමියක් තියාගන්න අවශ්‍යතාවයක් නැහැ. ඒ සම්බන්ධ යම් යම් බලපෑම් කරනවා. යම් යම් අපේ පැත්තයාගේ තව තියෙනවා ඇති යම් යම් අදහස් උදාස්. නමුත් මේක මගේ මතය මගේ පෞද්ගලික මතය මට දැනෙච්ච විශ්වාසදායක තොරතුරු ඒ නිසා යම් බද්ද යම් කිසි පියවරක් කරගන්නයි කියලා මම මේ අවස්ථාව ඔබතුමාගේ ඉල්ලා හිටනවා ඊට අමතරව සභාපතිතුමනි අපි දන්නවා දැන් විශේෂයෙන්ම අපේ සෞඛ්‍ය ක්ෂේත්‍රයේ හෙදියන් ගැන ඒ වගේම
ඔබතුමාගේ කාලය
අවසන් විනාඩියක් දෙන්න ගෞරව සෞඛ්‍ය සේවී පෞල් සෞඛ්‍ය සේවිකාවන් ගැන ගෞරව අමතුමනි විවිධ අවස්ථාදී අපි කතා කරනවා දැන් හෙදියන් බඳවා ගැනීම සම්බන්ධව වසර ගණනාවක් ප්‍රමාද වෙලා තියෙනවා ගැසපත්‍රය නිකුත් කරන්න ඒ නිසා අපි ඔබතුමාගේ ඒ අවස්ථාවේදී ඉල්ලා හිටින්නේ මේ ගැසපත්‍රය නිකුත් කිරීම කඩිනම් කරන්න ඒ වගේම සෞඛ්‍ය සේවකාවන් සම්බන්ධවත් මම හිතන්නේ වසර ගණනාවකින් ඔබතුමාලා බඳවා ගැනීම සඳහා වැඩ කටයුතු කරලා නැහැ ඒ නිසා ඒකටත් මම කිසි වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කරන්න කියලා ඔබතුමාගෙන් මේ අවස්ථාවේ ගෞරවයෙන් ඉල්ලා සිටිමි මේ අවස්ථාව ලබා දීම සම්බන්ධ ඔබතුමාට ස්තුතිවන්ත වෙමි මගේ රත්න සල්පේ අසංකතු
ඉස්සද ගරු මන්තුමනි මීලාට ගරු උද්දික ප්‍රේමරත්න මන්තුමා ඔබතුමාට විනාඩි 10ක් කාලයක් ලැබෙනවා
විවාදයට එක් වෙන්න කලින් කුමාර වෙල්ගම අමාත්‍යවරයාගේ ප්‍රකාශයක් සම්බන්ධව මගේ අදහස මම කියන්න ඕනේ මම හිතන්නේ එතුමා මෙතන ප්‍රකාශ කර අපි ඔක්කොම හොරු කියලා අපි ඒක පිළිගන්න ඕනේ කියලාත් එතුමා කිව්වා මම ඇතුළු තව අය ඉන්නවා මෙතන ඒ කුලකයේ නියෝජනය කරන්නේ නැති කියන එකත් මම මෙතෙන්දි මතක් කරන්න ඕනේ මම හිතන්නේ එතුමා අපිට ආදර්ශයක් දුන්නේ මම හිතන්නේ එතුමාට මේ වෙලාවේ හෘද ශාක්තිය හෘද ශාක්ෂියත් එක්ක මම හිතන්නේ එතුමා ගනුදෙනු කරන වෙලාව ඒ නිසා තමයි මේ වගේ දේවල් එතුමා මෙතන ප්‍රකාශ කරන්නේ කෙසේ වෙතත් අපි ඒ කුලකයේ නියෝජනය කරන්නේ නැත මා සහ තව බොහෝ පිරිසක් මෙතන ඉන්න දැන් මේ විශ්වාස භංගය ඉදිරිපත් කිරීම සම්බන්ධව විපක්ෂයට ස්තුතිවන්ත වෙනවා විවස්ථානුකූලව තමන්ගේ විපක්ෂයේ කාර්යභාරය අනිසියාකාර විශ්ව කිරීම සම්බන්ධව ඒ වගේම කාවින්ද මන්ත්‍රීවරයාටත් එහා සමානව ස්තුතිවන්ත වෙනවා ඔවුන්ගේ කාර්යභාරය ඉතා මැනවින් ඉෂ්ට කිරීම සම්බන්ධව මම මේ සම්බන්ධ ආරංචියාවට පස්සේ කීප දිනකින් ඇහුවා මෙතෙක් ඉතිහාසයේ එහෙම විශ්වාස භංග ගෙනල්ලා එහෙම තමන්ගේ සේවය අත්විට වෙච්ච හරි තමන්ගේ තනතුර නැති වෙච්ච හරි අය හිටියද කියලා. හැබැයි බොහෝ අපිට වඩා වැඩි හිටි දේශපාලනය කරන අය කිව්ව ඉතින් මට නම් මතක නැහැ කියන එක තමයි. එතකොට මේකේ අරමුණ මොකක්ද? මේක ප්‍රතිඵලදායක වෙන්නේ අපේ රටේ මිනිස්සුන්ට මොන විදිහටද? එතකොට මෙතන හිටපු තවත් මන්ත්‍රීවරු අදහස් ප්‍රකාශ කරා කේලිය රමුක්වැල්ල අමාත්‍යවරයා අයින් කරත් මේ තියෙන ප්‍රශ්න ටික විසඳෙන්නේ නැහැ කියලා. එතකොට මේ දවස් තුන අපි ගත කරන්නේ කුමක් සඳහාද? මේ රටේ මිනිස්සුන්ගේ ප්‍රශ්න ගැන මෙතන සාකච්ඡා කිරීම වැදගත්. ප්‍රශ්නේ කතා කිරීමෙන් පමණින්ම මිනිස්සුන්ව සතුටටපත් කිරීමේ සංස්කෘතියද අපි තවදුරටත් ගෙනියන්න ඕනේ. මිනිස්සු වෙනුවෙන් පෙනී හිටිනවා කතා කරනවා කියන රංගනයද මෙතන අපි ඉදිරිපත් කරන්න ඕනේ. එහෙම නැත්නම් ප්‍රශ්න විසඳීම මත මිනිස්සුන්ව සතුටටපත් කිරීම කියන සංස්කෘතියද අපි නැවත මේ රටට හඳුන්වලා දෙන්න ඕනේ කියන එක ගැන අපි දෙපාරක් හිතන්න ඕනේ. අපිට මේ මොහොත අපිට ඒ ගැන හිතන්න සිද්ධ වෙනවා. මොකද අපේ රටේ බොහෝ පිරිසක් වෙන රටවල් වලට යනවා. ඇයි යන්නේ? තමන්ගේ සුරක්ෂිතතාවය මේ රටේ නැති නිසා. හැම ශ්‍රේෂ්ඨයක්ම තමන්ව රකබලාගන්නේ නැති නිසා. හැම ආයතනයකින්ම තමන්ට අවශ්‍ය දේවල් සිද්ධ වෙන්නේ නැති නිසා. හැම තැනකම ප්‍රශ්න විතරයි අපේ රටේ තියෙන්නේ. හැම ආයතනයකම ප්‍රශ්න විතරයි අපේ රටේ තියෙන්නේ. මිනිසා කියන්නේ සංක්‍රමණය වෙන සත්වෙක්. සාමාන්‍ය මිනිස්සු කියලා කියන්නේ අපි ඒකටනේ. සාමාන්‍ය රටක ජීවත් වෙන්න ඕන කරන අවශ්‍යතාවයන් ටික සම්පූර්ණ නැත්තම් ඒ ටික ලැබෙන තැනකට මිනිස්සු ගමන් කරනවා. ඒක තමයි ස්වභාවය. මේ මේ මෑතක ඊයේ පෙරේදා ගියපු මිනිස්සුන්ට ඒ රටවල් වල තමන්ගේ ජීවිතේ පැවැත්මට අවශ්‍ය කරන හැමදේම ලැබිලා තියෙනවා. ඉතින් අපි ඒක මේ රට තුල නිර්මාණය කරන්නේ නැතුව මොන විශ්වාස භංග කොච්චර ගෙනවත් වැඩක් නැහැ. ගේනවනම් මං හිතන්නේ මෙතන ඕන තරම් අය ඉන්නවා විශ්වාස භංග ගේන්න. නමුත් ඒකෙන් ප්‍රතිඵලයක් නැත්තම් මිනිස්සුන්ට සාධාරණයක් ඉෂ්ට වෙන්නේ නැත්තම් අපි ඒ ගැනත් හිතන්න ඕනේ කියන යෝජනාව කරනවා. නමුත් සෞඛ්‍ය ශේත්‍රයේ සම්බන්ධව එක අදහසක් එක ගැටලුවක් මම මතු කරන්න කැමතියි. අනුරාධපුරයේ ගල්කොළඹ ප්‍රදේශයේ ආශ්‍රිතව පෛරමඩුව කියන ප්‍රාදේශීය රෝහලේ මාර්තු මාසේ මම ගියා. යනකොට ඒකේ බෝඩ් එකක් දාලා තිබ්බා ඖෂධ සංයෝජක නැති නිසා බෙහෙත් දෙන්න වෙන්නේ නැහැ කියලා. එතකොට මේ පැතිවල ප්‍රවාහන සේවය ගැනත් අපි දන්නවා. අපේ රටේ බොහොම හොඳට ප්‍රවාහන සේවය තියෙන නිසා මේ මිනිස්සු පැයකමාර දෙක පයින් එහෙම තමයි ස්පිරිතාලෙට එන්නේ. එතකොට මාසයක පමණ කාලයකට පස්සේ තමයි අප්‍රේල් මාසේ තමයි ඖෂධ සංයෝජකව ලැබෙන්නේ. එතකන් රෝහලේ ඉන්න සේවකයෝගේ එකතුවෙන් තමයි ඒක සිද්ධ කරලා තියෙන්නේ. බලන්න එතන අපේ මිනිස්සුන්ගේ අවශ්‍යතාවය කඩ වෙලා තියෙන විදිහ. අංක 1 රෝහලක ඖෂධ දෙන්නේ නැත්තම් ඒක රෝහලක් නෙමෙයි. එතකොට එතනට අවිලා බෙහෙත් ගන්න බැරි වුණොත් ඒගොල්ලෝ ෆාමසියකින් මිලදී ගන්න ඕනේ. එතකොට ඒක නිදහස් සෞඛ්‍ය සේවය නෙමෙයි. වචනාර්ථයෙන් තිබ්බට ක්‍රියාවෙන් ඒක බිඳ වැටෙන තැන. ඒක හරියට අපේ රටේ නිදහස් අධ්‍යාපනය වගේම තමයි. අපේ රටේ නිදහස් අධ්‍යාපනය කියලා කිව්වට අපේ රටේ රටවැසියෝ අපේ දරුවන්ට ටියුෂන් පන්තිවලට ගෙවනවා. තමන්ගේ මාසික වැටුපෙන් ටියුෂන් පන්තිවලට මුදල් ගෙවනවා. එතකොට ඒක නිදහස් අධ්‍යාපනය වෙන්නේ නැත. රටේ මිනිස්සුන්ගේ ආදායමෙන් තමන්ගේ දරුවන්ට මුදල් දීලා උගන්වනවා නම් ඇයි අපේ නිදහස් අධ්‍යාපනය පිළිබඳ තියන අවිශ්වාසය? එහෙනම් ඇයි අපි මේ විශ්වාසය ගොඩනගන්නේ නැත්තේ? එතකොට දැන් මේ A level දරුවන්ගේ ප්‍රශ්නේ අපි මිනිස්සුන්ගේ ප්‍රශ්න එනකම් බලන් ඉන්න ඕනේ නෑ විසඳන්න. අපි වැඩිහිටියෝ විදිහට දැනගන්න ඕනේ A level මේ පහුගිය කාලේ වෙච්ච ප්‍රශ්නත් එක්ක මේ කාලේ මේගොල්ලන්ට මදි වෙනවා. එහෙනම් ඒකට සොලූෂන් එකක් දෙන්න ඕනේ. අපේ මේ ෆෝන් වල WhatsApp messages දාස් කනම් පිරනකන් ළමයි අඬනකන් ඉන්න එකද අපේ නායකත්වයේ කියන්නේ? අපි එතනින් එහාට හිතලා වැඩ කරන සංස්කෘතිය ගොඩනගා ගන්න ඕනේ. මේ හැර ගත්තහම හැම ශේෂ්ත්‍රයක්ම අපිට උදාහරණයට ගන්න පුළුවන්. අධ්‍යාපනයේ ගත්තොත් දරුවන්ගේ කාලය අවුරුදු එකමාරක් විතර නිකන් අපතේ යනවා. ඒ ලෙවල් මාස 18 මාස 24ක් උගන්වනවා. මෙවැනි වූ ප්‍රශ්න රාශියක් අපේ අධ්‍යාපන ශේෂ්ත්‍රයේ තියෙනවා. ශිෂ්‍යත්ව විභාගේ තියන්නේ ඇයි? ගමේ ඉස්කෝලෙන් හොඳ ඉස්කෝලෙට එන්න. එතකොට ගමේ අනිත් විෂයන් කරන්න කැමති ළමයිගේ ස්කිල් එක. එතකොට ඒ ස්කිල් එකෙන් මේ රටට ගන්න තියෙන ප්‍රයෝජනේ ඒක එතනින්ම ඉවරයි. එතකොට 9 ශ්‍රේණියෙන් තමයි ළමයින්ට කැරිය ගයිඩන්ස් එක දෙන්න ඕනේ. තමන්ගේ කැමැත්තට තමන්ගේ ස්කිල් එකට ගැළපෙන කැරිය ගයිඩන්ස් එක හොයාගන්න අවස්ථාව හදලා දෙන්න ඕනේ. එතකොට තමයි එයා ඒ පාත් එකේ යන්නේ. ඒ අධ්‍යාපනය අපේ රටට කවද්ද හඳුන්ලා දෙන්නේ? අපි ඒව අඳුනගන්නේ කවද්ද? ඒක අඳුනගන්න කරන්නේ නැද්ද? ඇමරිකාව STEM ඉදිරිපත් කරනවා වෙන්න පුළුවන්. ඒක ඇමරිකාවට වෙන්න පුළුවන්. නමුත් අපි අපේ රටට ගැළපෙන අපේ රටේ දරුවන්ට ගැළපෙන අධ්‍යාපන ක්‍රමයක් අපි හදාගන්න ඕනේ. ඒක කරන්නේ නැතුව මේ මොන ප්‍රශ්න කතා කරත් අපිට ප්‍රතිඵල ලැබෙන්නේ නැහැ. කෘෂි කර්මාන්තය ගත්තත් හැමදාම අපි කතා කරන්නේ පොහොර ප්‍රශ්නේ. පොහොර ටික ගොවියට දෙන්නේ කොහොමද? ස්ථාවර මිල පවත්වාගෙන යන්නේ කොහොමද? ඔය වගේ මේ හැමදාම එකම ප්‍රශ්න ටිකක් විතරයි කෘෂි කර්මාන්තය අපි කතා කරන්නේ. වහිනකොට යට වෙලා ඊට පස්සේ මේ මිනිස්සු තමන්ගේ හේන් ගොවිතැන් පොලේ ගහලා ටීවී එකේ පෙන්නනවා. පායනකොට ආයි පොලේ ගහලා පෙන්නනවා වයි වතුර නැහැ කියලා. හැබැයි යල මහ කන්නට වතුර තියෙන රටක් වතුර බිල් ගෙවන්න ඕනේ නැහැ මේ රටේ මිනිස්සු. මහවැලි කැලණි වලවේ අපි ගංගා ටික දන්නවා. බුදුන්ගේ පාද ස්පර්ශ කරපු සමනල කන්දෙන් එන ගංගාවල වතුර ටික මේ රටේ හරියට කළමනාකරණය කරොත් මේ රටේ මිනිස්සුන්ට නිකන් වතුර බොන්න දෙන්න පුළුවන් රටක් මේක. එතනට හිතලා වැඩ කරොත් මේ රට දාලා මිනිස්සු යන්නේ නැහැ. ඒ ගැන තර්කයක් නැහැ. අපි මොඩර්න් ෆාමින් කවද්ද හඳුන්වන්නේ? මිනිස්සුන්ට ඩිජිටල් ෆාමින් කවද්ද හඳුන්වලා දෙන්නේ? ඒ ගැන කවද්ද මේ පාර්ලිමේන්තුවේ කතා කරන්නේ? අපේ පෞද්ගලික අධ්‍යාපනය කරන ගුරුවරයෙක් ළමයි 4000කට විතර ක්ලාස් කරන වෙලාවේ එයා නිකන් ළමයින්ගෙන් අහලා තියෙනවා කවුද ගොවි පවුල්වල ළමයි කියලා. ළමයි 800ක් විතර දාලා තියෙනවා අපේ තාත්තලා ගොවිතැන කරන්න කියලා. එයා නැවත අහලා තියෙනවා
ඔබ තාත්තාවත් විනාඩි දෙකක්
කාලයක් කැමති කවුද ඉන්නේ කියලා. එක ළමෙක්වත් දාලා නැහැ. එක ළමෙක්වත් කවුද මේ අලුත් પરම්පරාවේ ළමයි කැමති අපට දියව් කියලා කෑ ගහනද මේ අලුත් ජෙනරේෂන් එක කැමති කියලාද හිතන් ඉන්නේ? ඒගොල්ලන්ට අවශ්‍ය කරන පහසුකම් සපයන්නේ නැතුව කෘෂි කර්මාන්තයට අනාගතයේ තියෙන රික්තකය ලොකු අභියෝගයක් වෙනවා අපිට. මේ මහ පොළොවේ මොනව පැල කරත් පැල කරන්න මිනිස්සු නැති වෙයි. දරුවෝ උනන්දු වෙන්නේ නැහැ. දරුවෝ IT වලටම යොමු වෙලා තියෙන්නේ. හැබැයි රැකියා අපේ රටේ නැහැ. ගණනාවක් තියෙනවා, අදහස් ගණනාවක් තියෙනවා කියන නමුත් මේ පාර්ලිමේන්තුවේ කාලය පිළිබඳව හැමදාම ප්‍රශ්න. හොඳට මතක තියාගන්න, මේ ලැබෙන කාලය මගේ කාලය මට කාලය නෙමෙයි මේ දෙන්නේ. මේ අපි පාවිච්චි කරන්නේ මේ රටේ මිනිස්සුන්ගේ කාලය. ඒ නිසා අපි හැම වෙලාවකම මේ කාලයෙන් මිනිස්සු වෙනුවෙන් මිනිස්සුගේ ප්‍රශ්න වෙනුවෙන් සාකච්ඡා කිරීම පමණක් සීමා කරගන්න ඕනේ. කාලය කළමනාකරණය කියන එක අත්‍යවශ්‍යයි මේ පාර්ලිමේන්තුවේ. තව කියන්න බොහෝ කරුණු තියෙනවා. හැබැයි මේ සියලු ප්‍රශ්න විසඳීම උදෙසා අපි අනාගතයේ නායකත්වය දෙනවා කියන එක මතක් කරන්න ඕනේ. මට තව එක විනාඩියක් අවශ්‍යයි මුලාසනාරූඪ මන්ත්‍රීතුමා. මම මේ ප්‍රකාශය කරන්න ඕනේ, මේ 2020 මම මේ පාර්ලිමේන්තුවට එන්නේ මේ රටේ තියෙන සිස්ටම් චේන්ජ් කියලා අපි කියන්නේ ඒ දේවල් උදෙසා අපි ආපු මිනිස්සු. අදටත් අපි ඒව දකින්නේ නැහැ. ඒව වෙනස් වෙලා තියෙනවා. වෙනස් වෙන්න මුහුණුවරක්වත් අපිට පේන්නේ නැහැ. හැබැයි ඒ ආපු හැඟීම අද අපේ හිතේ ඒ විදිහටම තියෙනවා. මේ රටේ මිනිස්සු වෙනුවෙන් ගත්ත හැඟීම ඒ විදිහටම අපේ හිතේ තියෙනවා. ඒ නිසා අනාගතේ මේ රට වෙනුවෙන් අපි නායකත්වය දෙනවා. ආයි නැවතත් මේ රටට හාමුලා හාමුලගේ පුතාලා ඒ පරම්පරාවල් පවුල් නායකත්වයේ දෙන යුගය අපි අවසන් කරන්න ඕනේ. මේ රටට නැවතත් නායකත්වයේ දෙන්න ඕනේ අපි වගේ සාමාන්‍ය පවුල්වල තරුණ දරුවෝ සාමාන්‍ය පවුල්වල තරුණ නායකයෝ ගොඩනගෙන යුගයක් අපි අනාගතය නිර්මාණය කරනවා මේ රටට. මම තනියෙන් තමයි මම තනියෙන් පටන් ගන්නවා. ප්‍රශ්නයක් නැහැ. විමල් විරන් සමත්තුතුමා මං ගැන දන්නවා, මං හිතන විදිය දන්නවා, මං එතුමාට කියලා තියෙනවා. මට මගේ ඐඩියොලොජි එකට අනුව මගේ අදහස් වලට අනුව මට වැඩ කරන්න ඕනේ. ඒක ගැටලුවක් නැහැ. එතුමා එතුමාගේ දේශපාලන කටයුතු කරගෙන යයි. අපි අනාගතයේ මේ පවතින දේශපාලනය කරන්න බලාපොරොත්තුවක් නැහැ. අපිට ඕනේ මේ රටට හොඳ මැනේජ්මන්ට් ටීම් එකක්. මේ රට බාර දෙන්න ඕනේ හොඳ මැනේජ්මන්ට් ටීම් එකකට. මැනේජ්මන්ට් ටීම් එකකට මේ රට බාර දෙන්න ඕනේ. ඒ වෙනුවෙන් අපි සංවිධානය වෙන්න ඕනේ. ඒක බාර දීලා මේ රට හරි සිස්ටම් එකකට දුවනවා දැක්කට පස්සේ අපි ආපහු හැරලා ගෙදර යනවා. අපි නැවතත් මෙතන ඉන්නේ නැහැ. ඊළඟ පරම්පරාවට මේක බාර දීලා අපි යන්න ඕනේ. මේ අපිට අල්ලන් ඉන්න පුළුවන් දේවල් නෙමෙයි. රටක් බාර දෙන්න ඕනේ පුද්ගලයන්ට නෙමෙයි. හොඳට මතක තියාගන්න. මේ රටවල් බාර දෙන්න ඕනේ සිස්ටම් එකකට. සිස්ටම් එකක් නැති නිසා තමයි මිනිස්සු වෙන රටවල් වලට යන්නේ. සිස්ටම් එකක් තියෙන තැනට යන්නේ. අපි දැන් අවුරුදු ගානක් තිස්සේ පුද්ගලයෝ කේලිය රඹුක් කල්ල වයින් කරත් මේක කරන්න බැරි නම් එතුමා පුද්ගලයෙක් විදියට එතුමා වැඩකුත් නැහැ. පුද්ගලයෝ වැඩක් නැහැ. මේ රට සිස්ටම් එකකට, මේ රටේ මිනිස්සුන්ගේ වගකීම සිස්ටම් එකකට බාර දෙන යුගයක් හදලා දෙන්න ඕනේ. ජෝ බයිඩන් වැනි හිටියට ඇමරිකාව වැටෙන්නේ නැහැ. ඒ රට සිස්ටම් එකකට දුවන නිසා අපි මම අවසන් කරනවා. අපි රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයා දිහා බලන් ඉන්නවා. තව තව නායකයෝ දිහා බලන් ඉන්නවා. දැන් රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයා දිහා බලන් ඉන්නවා කියමුකෝ. මමත් මැරෙනවා තමයි. එතුමා හිට මැරුණොත් මොකද වෙන්නේ? කාටද මේ රට බාර දෙන්නේ? සිස්ටම් එකක් නැති රටක්. ඒ නිසා මේ වැඩිහිටියෝ සියලු දෙනාටම මම කියන්නේ මේ රට හරි සිස්ටම් එකකට ගේන්න ඕනේ. ගේන්න පුළුවන් අපි සැලසුම් කරොත්. අපි බිත්තර පිට රටින් ගේන්නවනේ කවදා වෙනකන්ද? කවද්ද නතර කරන්නේ? අපි බිත්තර නිෂ්පාදනයේ සම්බන්ධව මේ දවස් 3 විවාදයක් ගත්තා වගේ මේ රටේ බිස්නස් බිත්තර නිෂ්පාදනයේ සම්බන්ධව එක දවසක් විවාදයක් ගන්නද? මේ ඉන්න 225 යෝජනා අරගෙන නිෂ්පාදන කටයුතු පටන් ගන්න GDP එක ගැන කතා කරන්න මේ රටේ. කවද්ද කතා කරන්නේ? IMF ගෙවන්නේ කවද්ද? සස්ටේනබල් ඉකොනොමි කවද්ද කතා කරන්න මේ පාර්ලිමේන්ට් එකේ? ඒ නිසා එතනට අපි පැහැදිලිවම නායකත්වය දෙනවා. මම ස්වාධීන මන්ත්‍රීවරයෙක් විදිහට මෙතනින් යහට වැඩ කරනවා. මම කණ්ඩායමක් හදාගෙන මම තනියෙන් හරි පටන් ගන්නවා. මේ රටට යමක් දීලා යන්න කැමති මිනිස්සු අපිත් එක්ක එකතු වෙන්න. අපි දන්නවා මේ ලෝකේ මායාවේ ලෝකේ. ඒ නිසා මේකේ සතුට නැහැ. සතුට ඕන කරන, පැවැත්ම ඕන කරන මිනිස්සුන්ට පැවැත්ම හදලා දීමේ අරමුණ අපි බාර ගන්නවා. ස්තුතියි.
බොහොම ස්තුතියි ගරු මන්ත්‍රමනි. මීලාට ගරු වෛද්‍ය පුල් ගලප්පති මන්ත්‍රමා ඔබතුමාට විනාඩි 6ක කාලයක් ලැබෙනවා.
විනාඩි 10ක් තිබුණා නේද?
10 කාලේ අඩු වෙලා තියෙන 6යි.
ඉගෙන 4ක් මඩුණාද? අනිත් කට්ටියෙන් අඩුුන්නේ නැහැ මට දැක්කේ නැහැ. බෑ එහෙම අඩු වෙනවා.
නෑ දැන් ඔබතුමාලා මන්ත්‍රීතුමාලා වෙලා ගත්තා. ඔබතුමාලෙන් කාලේ අඩු වෙනවා.
ඈ? විනාඩි 4ක් මඩු වෙලා. මේ ප්‍රධාන බේ මුලාසනන මන්ත්‍රීතුමනි මම හිතන්නේ අද දවසේ අපේ සෞඛ්‍ය පද්ධතියේ විශ්වාසය බිඳලා තියෙන ජනතාව තබා තිබුණු විශ්වාසය. අපිට මතකයි කොච්චර ප්‍රයිවට් හොස්පිටල් තිබුණත් මේ පපු අමාරුවක් හදුණා, බඩේ අමාරුවක් හදුණත්, මේ ගොඩනැගිල්ලෙන් බිමට වැටුණත් යන්නේ රජයේ රෝහලට. ඒ විශ්වාසය තිබුණා. අපි දන්නවා එන්නත් කරන වැඩපිළිවෙලේ විශ්වාසය තියෙනවා. ඒ විශ්වාසය තිබිච්ච නිසා තමයි එන්නත් කරන වැඩපිළිවෙලේ අපි පොඩි ළමයි මාස 2 4 6 මාස 9 බෙහෙත් ටික විඳ ගන්න යන්නේ රජයේ රෝහලට MOH ඔෆිස් එකට. හැබැයි අද ඒ විශ්වාසය බිඳිලා තියෙනවා. අද පත්තරේ ඇඩ් දාන්න වෙලා තියෙනවා මේ බෙහෙත් ටික විඳ ගන්න එන්න කියලා. ඒක නිසා ඒ විශ්වාසය බිඳිච්ච අද දවසේ මේ ඊයේ සහ අද විවාදය ගැන කතා කරද්දි මම හිතන්නේ ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රීවරු ඇමතිවරු කතා කරේ MRI CT මැෂින් නැහැ, වැඩ කරන්නේ බෙහෙත් නැහැ, දොස්තරලා නැහැ, බෙහෙත් ගන්න ගියොත් වට්ටෝරුවෙන් භාගයක් ගන්න වෙන එළියේ. හැබැයි මේ ප්‍රශ්න ටික කිව්වා අවසානයේදී. ප්‍රශ්න ටික කියලා අවසානයේදී කියනවා කෙහෙලිය රමුල්ල රමුක්කැල්ල මැතිතුමා වරදකාරයෙක් නෙවි. එතුමට අපි ඡන්දය දීලා එතුමා බේර ගන්නවා. හැබැයි අපි දන්නවා රනිල් වික්‍රමසිංහ මැතිතුමාට ඡන්දය දීපු ඔබතුමල්ලට එතුමා කියන එකට අත උස්සන ඇරෙන්න ලයිට් කණු වගේ ඉතරින් එහාට විකල්පයක් නැහැ. ඒ නිසා අපි ඒකන කනගාටු වෙනවා. ඒ වගේම රජයේ වෛද්‍යවරයෙක් විදිහට අවුරුදු 13 ක් සේවය කරපු මම අද මේ රජයේ සෞඛ්‍යයට වෙච්ච විනාශය ගැන ඉතාමත් කනගාටු වෙනවා. අද දවසේ මේ සඳහා ප්‍රධාන කාරණා තුනක් මම දකිනවා. මේ අර්බුදේ ඇති වෙන්න එකක් තමයි ඖෂධ හිඟය. අදටත් ඖෂධ 320ක් හිඟයි, ඒකෙන් අත්‍යවශ්‍ය ඖෂධ 120ක් හිඟයි. අද ඖෂධ වලින් වට්ටෝරුවෙන් භාගයක් ගන්න වෙන්නේ ප්‍රයිවට් ඖෂධ හල් වලින්. ඒ වගේම තමයි බෙහෙත් ගන්න ගියොත් වට්ටෝරුවෙන් 155ක වයක් දරන්න වෙන්නේ තමන්ගේ සාක්කුවෙන්. ඒක රුපියල් 1000ක් යනතන රුපියල් 550ක් රෝගියාට විඳින වෙලා තියෙනවා. මේක හැබැයි මීට අවුරුදු දෙකකට කලින් තිබුණේ 125ට අඩුවෙන්. අද 155 දක්වා වැඩි වෙලා තියෙනවා. ඒ නිසා හදිසි මේ ඖෂධ හිඟය හරහා හදිසි මිලදී ගැනීම යන තත්ත්වයට ඇවිල්ලා තියෙනවා. හදිසි මිලදී ගැනීම කරන්නේ මේ රටේ ජනතාවගේ සල්ලි වලින්. මේ සෞඛ්‍යයට බිලියන 160ක් මේ අවුරුද්දේ වෙන් කළා තියෙනවා. බිලියන 160ක් මේ 160න් තමයි මේ හදිසි මිලදී ගැනීම කරන්නේ. හදිසි මිලදී ගැනීම වලට යන්නේ ඖෂධ හිඟය නිසා. හැබැයි මේක අපි දන්නවා ඖෂධ හිඟය හදිසි මිලදී ගැනීම කොමිස් කුට්ටි වගේ මේක අර නිකන් කරත් රෝදි වගේ යන්නේ. මේක කොමිස් කුට්ටි එහාට මෙහාට යනවා හදිසි මිලදී ගැනීම මරා අපි දන්නවා ප්‍රමිතියෙන් තොර ගුණාත්මක භාවයෙන් තොර ඖෂධ ටික මේ රටේට එනවා. ඒ හරහා තමයි මේ මිනිස්සු මැරෙන්නේ. අද වෙනකොට 6 දිනක් මැරලා තියෙනවා. ඇස් ගොඩාක් ප්‍රමාණයක් අඳ වෙලා තියෙනවා. හැබැයි අපි දීර්ඝකාලීනව මේ රටේ මිනිස්සුන්ට වෙන හානිය මේ වකුගඩු වලට, අක්මාවට, හෘදේ වාසුවට, මොළයට වෙලා හානිය ගැන තක්සේරුවක් නැහැ මේ 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 ගුණාත්මක භාවයෙන් තොර ඖෂධ ගෙනේම නිසා. ඒ නිසා අපි ඉතාමත්ම කරකාටු වෙනවා මේ ඖෂධ සමාගම් වලින් සල්ලි වලින් සෞඛ්‍ය අමාත්‍යවරයා අපි ඉන්දියාවට ගිහිල්ලා ෆැක්ටරි බලන්න ගියා. අපි ඒක හොඳින් හොඳට දන්නවා. හැබැයි එදා තමයි එතුමා ඉල්ලාස්සෙන්න තිබුණේ. අද නෙවෙයි වෙන රටක වුණා නම් එදාම ඉල්ලාස්සලා සෞඛ්‍යමතිවරයා. ඒ නිසා අපි මේ ඛේදනීය තත්ත්වය ඇති වෙන්න අමතිවරයා වගේ කියන්න ඕනේ. ඒ වගේම තමයි අද NMR එක මොකද්ද? NMR එක පඹයක් වගේ. අමතිතුමා කියන්නේ මොකද්ද? මේ අර මොකද මෙඩිකල් ඉවැලුවේෂන් කමිටි නෑ. ඒව නෑ. ඔක්කොම මේ අර මොකද WOR දෙනවා ඔහේ හිතුමතේට. ඕකේ ඕකේ සර් කියන NMR එක තමයි අද තියෙන්නේ. ඒ නිසා අපි කියනවා අද මේ මාසේ වෙන විට NMR එක සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් ඖෂධ වර්ග 82ක් නැවත ගෙන්නලා තියෙනවා. හැබැයි ගිය අවුරුද්දේ මේක ප්‍රමාණය මුළු ගාන අවුරුද්දේම 86 ගෙන්නලා තියෙනවා. තාම මාස 8ට 82ක් ගෙන්නලා තියෙනවා. ඒ නිසා අපි දන්නේ ඉතුරු මාස 4ේ තව කොච්චර ප්‍රමාණයක් නැවත බාල ඖෂධ ටික ගෙන්න ගන්න වේවිද කියලා. ඒ නිසා අපි කියනවා අද රුපියල් 100ට ගන්න ඕන බෙහෙත හදිසි මිලදී ගැනීම හරහා ගන්න වෙලා තියෙන රුපියල් 500ට. ඒකද අපි මේ ළඟදී වෙච්ච ගැටලුවක් තමයි ලංකාවට අවශ්‍ය ඉන්සියුලින් ටෙන්ඩර් කැඳවලා ඒක ඩොලර් එක වයල් එකක් ඩොලර් 1.56කට ගන්න ටෙන්ඩර් එක කැඳවලා තිබුණා. හැබැයි හදිසි මිලදී ගැනීම හරහා දැන් ඒක යුක්රේන සමාගමකින් ඩොලර් 4ට ගන්න සැලසුම් කළ ඉවරයි. ඉනිසා අපි කියනවා 1-4ක් ප්‍රමාණයක් මේ සල්ලි වේදන් වෙන්නේ මේ රටේ අහිංසක මිනිස්සුගේ සල්ලි බඳු ආදායමෙන් මේක වැහෙන් කරන මුදල් තමයි මේ සෞඛ්‍ය මාධ්‍යට වෙන් කරන්නේ. ඉනිසා අපි ඒක ගේන්නේ හදිසි මිලදී ගැනීම හරහා ඉන්සියුලින් ඖෂධය ගේන්නේ බෆර් ස්ටොක් එකක් විදියට. එහෙම නේද ඔබතුමනි? ඉනිසා ඔබතුමා උත්තර දෙයි මගෙන් පස්සේ උත්තර දෙන්න. ගරු කථානායකතුමනි, ලංකාවේ ලෝක ප්‍රසිද්ධ වෙලා තියෙන එක ක්‍රිකට්, අනිත් එක සෞඛ්‍ය, අනිත් එක අධ්‍යාපනය. හැබැයි මේ සෞඛ්‍ය මේ තත්ත්වයට ගේන්න සෞඛ්‍ය දර්ශක ඉහළට වාගයකට ගේන්න මේ රටේ සෞඛ්‍ය වෘත්තිකේවේදියා එක වෛද්‍යවරයාගේ ඉඳලා සියලු දෙනා වෛද්‍යවරයා නායකත්වය දුන්නා. ඒ නායකත්වය දීලා තමයි මේ සෞඛ්‍ය දර්ශක ඉහළට ගෙනල්ලා තියෙන්නේ. අපි සෞඛ්‍ය දර්ශක මේ ඉහළින්ම තියෙනවා කියලා කියන්නේ සෞඛ්‍ය මරණ දර්ශක තියෙන්නේ ලදරු මරණ අනුපාතිකේ ලෝකෙම ලංකාවේ ඉන්නේ 58ට, ආසියාවෙන් 4ට, හැබැයි ඉන්දියාවේ ඉන්නේ 137ට, මාතෘ මරණ අනුපාතිකේ ලෝකෙම 74. අපි ආසියාවෙන් 15, හැබැයි ඉන්දියාවේ ඉන්නේ 118. මතක තියාගන්න මේ. හැබැයි අපේ ජලදාතික නිෂ්පාදනයෙන් 104කට අඩුවෙන් සෞඛ්‍යයට වෙන් කළා. ඒ වගේම තමයි එක පුජ්‍යලයකට අවුරුද්දකට ඩොලර් 150ක වගේ ප්‍රමාණයක් අවුරුද්දකට වෙන් කළා තමයි මේ තරම් අපි මේ සෞඛ්‍ය දර්ශක ඉහළට අරන් තියෙන්නේ. ඇමරිකාව ලදරු මරණ අනුපාතිකය 50 වෙනි ස්ථානයේ ඉන්නේ. හැබැයි අවුරුද්දකට ඒ පුජ්‍යලයක වෙනුවෙන් ඩොලර් 12,000ක් වෙන් කරනවා. $12,000 අපි $150න් තමයි මේ වගේ ඇමරිකාව තත්ත්වයට අපි සෞඛ්‍ය ගෙනල්ලා තියෙන්නේ. ඒක නිසා මේක සෞඛ්‍යමතිවරුන්ට කරන්න දෙයක් ඉතුරු වෙලා තිබුණේ නැහැ. ඔවුන්ට තියෙන මේක ප්‍රතිවාදිනේ මේක කරලා පොලිසිස්ටි හදන්න. නමුත් ඒකවත් සිද්ධ වෙන්නේ නැතිකොට මේ රටට මොකද්ද වෙන්නේ? ඒක නිසා තමයි අද වෙනකොට වෛද්‍යවරුන්ට එපා මේ රටේ මේ වැඩ කරන්න එපා වෙන තත්ත්වයක් උදා වෙලා තියෙන්නේ. අද විශේෂඥ වෛද්‍යවරු 350ක් රට හැරලා ගිහලා තියෙනවා. ඒ වගේම සාමාන්‍ය වෛද්‍යවරු ශ්‍රේණි වෛද්‍යවරු 1000කට වැඩි ගිහලා තියෙනවා. තව 5000ක් විභාග ලියලා සමත් වෙලා ඉන්නවා යන්න බලාගෙන. ඒක
ඔබතුමාගේ කාලය අවසන්.
ඇමරිකාවේ මට මතකයි විපක්ෂ පැත්තේ තව විනාඩි දෙකක් අපට දෙයි කියලා මම හිතනවා. මේ ඒක නිසා මම අවසන් කරනවා. මට විනාඩියක් දෙන්න. අවසන් කරනවා. ඒ වගේම මම හිතනවා මේ වෛද්‍යවරු ප්‍රමාණය 5000ක් රට ගියාම 20000ක් ඉන්න තැනින්
අවසන් කරන්න
25ක් රට ගියාට පස්සේ මොකද්ද මේ රටට වෙන්නේ? ඒ නිසා අපි කියනවා මේක අර ආර්ථික ඝාතක වේටියා. මේ සෞඛ්‍ය ඝාතකයෝ මේ සෞඛ්‍ය ඝාතකයෝ නිසා මේ රටේ මිනිස්සුන්ට ආර්ථික වැටිච්ච මිනිස්සුන්ට තවදුරටත් අපසරණයි. හැබැයි මතක තියාගන්න මේ වෙට්ටු දාලා ඔබතුමන්ලා මේ විශ්වාස භංගයෙන් වෙට්ටු දාලා ගියාට හැබැයි ජනතා අධිකරණයේදී මේවට නිසි දඬුවම හම්බ වෙනවා. කකුලුව දඟලන්නේ හැලිය රත්නකම්. හැබැයි හැලිය රත්නාට පස්සේ මොකද්ද වෙන්නේ කියලා
ඊළඟට
ජනතා අධිකරණයේදී
ඒ නිසි දඬුවම ගරු කාන්ජන විජේසේකර මහත්තයා ඔබතුමාට විනාඩි 16ක් කාලයක් ලැබෙනවා.
සුදීගරු මුලාසනේ මන්ත්‍රීතුමනි, ඔය වෛද්‍ය උපුල් ගලප්පත්ති මැතිතුමාගේ කතාවෙන් පසුව කතා කරන්න ලැබීම පිළිම මම සතුටු වෙනවා. මම හිතන්නේ වෛද්‍යවරු විශාල ප්‍රමාණයක් ඔබතුමා කිව්ව රට හැර යනවා කියලා මේ පාර්ලිමේන්තුවත් නියෝජනය කරනවා. සමහරු වෛද්‍ය වෘත්ති අතහැරලා පාර්ලිමේන්තුව නියෝජනය කරන්නත් ඇවිල්ලා ඉන්නවා ගරු කතානායකතුමනි. ඒ නිසා අද එක පැත්තකින් මේ විවාදයට ගැනෙන මං කිව්වේ ඔබතුමායි පසුව මං කතා කරනවා කියලා කිව්වේ ගරු මුලාසනේ මන්ත්‍රීතුමනි. මම හිතනවා විශේෂයෙන්ම පහුගිය අවුරුදු 3 ගත්තම සෞඛ්‍ය ක්ෂේත්‍රයට අභියෝගාත්මකම කාලය බවට පත් වෙලා තිබුණා. විශේෂයෙන්ම පවිත්‍ර වන්නියාරච්චි අමාත්‍යතුමිය
ඔබතුමා මේ වෛද්‍යවරු පාර්ලිමේන්තුවට ඇවිල්ලා තිනු 11ක් ඇවිල්ලා තිනු. ඔව්. හැබැයි මේ රට හදන්න බලාගෙන තමයි අපිත් ආවේ. හැබැයි මෙතන රට හදන්න ඒක පැත්තකට දාලා වෙන වෙනම තමයි වෙන්නේ. ඒකයි වෙන්නේ.
ඈ
ඒක නිසා තමයි මේ සෞඛ්‍ය ගැන අපිට මේ තත්ත්වය කතා කරන්න වෙලා
තියෙන්නේ. ගරු මුලාසනේ මන්ත්‍රීතුමනි, පෞගේ අවුරුදු 3 ගත්තම විශේෂයෙන්ම ගත්තොත් එහෙම අපේ රටේ නොයේ කර්බුදවලට මුහුණ දෙන අවස්ථාවේ සෞඛ්‍ය කියන ක්ෂේත්‍රයේ තමයි වඩාත්ම අභියෝගාත්මකම කාලය බවට පත් වුනේ. පවිත්‍ර වන්නියාරච්චි අමාත්‍යතුමිය අමාත්‍යවරිය වශයෙන් කටයුතු කරන කාලෙත්, වෛද්‍යන කෙහෙලි රමුක්වැල්ල මැතිතුමා කටයුතු කරන කාලෙත් අනෙකුත් අමාත්‍යවරුන්ට තිබුණු පහසුකම් තිබුණේ නැහැ. විවිධ අභියෝගවලට මුහුණ දෙන්න සිද්ධ වුණා. එක පැත්තකින් ලෝකේ කවදාක්වත් අහලා තිබිච්ච නැති අත්දැකීම් තිබිච්ච නැති වසංගත වලට මුහුණ දෙන්න සිද්ධ වුණා. ඒ වගේම ගෝලීය ආර්ථිකයේ සංකෝචනය වෙනකොට, ඒ වගේම කොවිඩ් වසංගතය නිසා රට වහලා තියලා ඒ බලපෑම අපේ රටටත් ඇති වෙනකොට සෞඛ්‍ය ක්ෂේත්‍රයේ විශේෂයෙන්ම අභියෝගාත්මකම දේ බවට පත් වුණේ අවශ්‍ය පහසුකම් ලබා දීම සඳහා මූල්‍ය ප්‍රසම්පාදනය කර ගැනීම. දැන් අමාත්‍යවරු හැටියට අමාත්‍යවරු ඉන්නේ ප්‍රතිපත්ති තීන්දුව ගන්න. සමහරලාට හිතනවා, මම හිතනවා සමහරලාට විපක්ෂයේ නියෝජනය කරන සමහර මන්ත්‍රීවරු කතා කරනට හිතනවා ඇත්තටම අමාත්‍යවරයාගේ කාර්යභාරය පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරයාගේ කාර්යභාරයවත් තේරුම් අරගෙන තියනවද කියන එක. සමහර තැන් ඇමතිවරයා තමයි ගිහිල්ලා ටෙන්ඩර් කැඳවන්නේ. ඇමතිවරයා තමයි ගිහිල්ලා ස්ටොක් එක ගන්න. ඇමතිවරයා ගිහිල්ලා තමයි ඇනවුම් කරන්නේ. සමහර තැන් ඇමතිවරයා ගිහිල්ලා තමයි මේ ප්‍රමිතිය පරීක්ෂා කරන්න කියලා. ඒක නෙමෙයි අමාත්‍යවරයාගේ කාර්යභාරය තියෙන්නේ. ඒ සඳහා තමයි විවිධ නිලධාරීන් විවිධ ඒ ප්‍රවීණයන් ඒ ක්ෂේත්‍රවලට පත් කරලා තියෙන්නේ. ගරු මුලාසනේ මන්ත්‍රීතුමනි, එක පැත්තකින් කෙහෙලිය රමුක්වැල්ල ඇමතිතුමා කොවිඩ් වසංගතයෙන් පස්සේ පමණක් නෙවෙයි මේ බාර ගන්න අවස්ථාවේ අඩුම තරමේ අවශ්‍ය ඖෂධ ටික ආනයනය කරන ණයවර ලිපියක් විවෘත කරන්න බැරි අවස්ථාවක්. බැංකුවකින් මූල්‍ය පහසුකමක් ලබා ගන්න බැරි අවස්ථාවක්. ණය ගන්න බෑ. ණය දෙන්න කවුරුවත් නැහැ. ආධාර දෙන්න කවුරුවත් නැහැ. අපිට මුදල් තිබුණත් ඒ මුදල් වලට ණයවර ලිපියක් විවෘත කරන්න බෑ. මේ තමයි තිබුණු ගැටලු. මේ පහුගිය කාලේ සමහරු හිතනවා මේක මේ එක රැයෙන් එක පැයෙන් මේ ඇමතිවරයෙක් නිසා සිදුවෙච්ච කාලපටුන්න කියලා. අපි දන්නවා සමහරලාට ඖෂධ හිඟයන් පිළිබඳව කෙහෙලිය රමුක්වැල්ල මැතිතුමා කැබිනට් මණ්ඩලයේ අනිත් අමාත්‍යවරු අපේ කණ්ඩායමේ මන්ත්‍රීවරු කතා කරලා තියෙනවා. ඒ මූල්‍ය අවස්ථාවෙන් ලබා දෙන්න භාණ්ඩාගාරයේ උපරිම මැදිහත් වීමක් කරලා තියෙනවා. හැබැයි සමහර දේවල් තියෙනවා සීමාවෙන් ඒ කරන්න බැරි දේවල්. දැන් මම දන්නවා පහුගිය අවුරුද්දේ ඉන්දියාව අපේ රටට මූල්‍ය ප්‍රදානයන් ලබා දෙන අවස්ථාවෙත් මූල්‍ය ණය ලබා දෙන අවස්ථාවෙත් අපිට එක පැත්තකින් ඒක ශක්තියක් වුණා අපේ රටේ අවශ්‍යතාවයන් ටික සපුරා ගන්න.
හැබැයි සමහර රටවල් අපිට ඒ මූල්‍ය ප්‍රතිපාදන ලබා දෙනකට යම් යම් කොන්දේසි තියෙනවා. ඔය බෙහෙත් ලබා ගන්න ඕන කොහෙන්ද? ඒ උපකරණ ලබා ගන්න ඕන කොහෙන්ද? ඒවට ලියාපදිංචි කරගන්න ඕන කොහෙන්ද? ඒවට ප්‍රසම්පාදනය කරන්න ඕනද කියලා කියන්නේ. ඒ මූල්‍ය ලබා දෙන ආයතනවල ඉස්සින් තියෙනවා කොන්දේසි කීපයක්. දැන් ඒක මම පෞද්ගලිකවම දන්නවා. කරිත් තෙල් නීතිගත් සංස්ථාවට ඉන්දියානු රජයේ ඩොලර් මිලියන 700ක ණය ක්‍රමය ලබා දෙන වෙලාවේ ඔවුන් කිව්වේ ඒක ඉන්දියාවේ සැපයුම් කරුවන්ට තමයි ඒක විවෘත කරන්න ඕන. එතන ටෙන්ඩර් එක කැඳවන්නේ ඉන්දියානු සැපයුම් කරුවන්ට. ඒකට අතර සහභාගී වෙන ප්‍රමාණය අපේ තියෙන සීමාවෙන් එහා ගිය දෙයක්. මෙවැනි කටයුතුත් එක්ක තමයි පහුගිය කාලේ කටයුතු කරන්න සිද්ධ වෙලා තියෙන්නේ. එතන සමහර අවස්ථාවලදී අපි දන්නවා සමහරට ගන්න සිදු වෙනවා තීන්දුව తీරන මේ අවස්ථානුකූලව ඇති වෙලා තියෙන අභියෝගයන් වලින් එහාට යන්න. ණයවර ලිපියක් විවෘත කරගන්න බැරි නම් ලියාපදිංචි සැපයුම් කරුවන්ට ගෙවීම කළ නැත්නම් මට මතකයි පවිත්‍ර වන්නේආරච්චි ඇමතුමිය බාර ගන්න වෙලාවේ ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිතුමා බාර ගන්න වෙලාවේ අපේ රටේ එවකට තිබුණු ඔබතුමන්ලාගේ ආණ්ඩුව බිලියන 35කට වැඩි ප්‍රමාණයක් තිබුණා ඖෂධ සමාගම් වලට නොපියු බිල් එහෙම තියලා තමයි ගියේ. ඒක තමයි අපේ ආණ්ඩුවේ පළවෙනි කාර්යභාරය වුණේ ඒ ඖෂධ සමාගම් වලට ගෙවීම. මට මතකයි බිලියන 35කටත් වැඩි ප්‍රමාණයක් බිලියන 55ක් විතර වගේ තිබුණා ඒ වෙලාවේ. විශාල ප්‍රමාණයක් තිබුණා නොපියු බිල්. ඒතරේ ඖෂධ සමාගම් කිව්වේ අපේ බිල්පත් ගෙවලා නැහැ ඒකින්ද අපිට සැපයුම් කරන්න බෑ කියලා කිව්වා. ඒ අභියෝග මැද්ද අපි ගමන් කරේ. ඒ සමාගම් නැවත ලියාපදිංචි කරගෙන ඇමති ලැබතුමිය කියන්නේ බාර ගන්න වෙලාවේ ඖෂධ 400ක් අඩුයි ආනයනය කළ තිබුණු ඖෂධ වලට සමාගම් වලට ගෙවලා තිබුණේ අපේ රටේ වැඩිම ප්‍රමාණය ගෙවලා තිබුණ නැති කාලේ. එතන එවැනි වකවානුවක තමයි කොවිඩ් අර්බුදයක් ඇවිල්ලා ආර්ථිකය සංකෝචනය වෙලා අපේ තියෙන ආර්ථික තත්ත්වයත් එක්කත් අපිට මේ විසඳුම් සොයන්න සිද්ධ වුණේ. ගරු මුලාසනේ මන්ත්‍රීතුමනි මේක එක පැත්තකින් ලේසි පහසු දෙයක් නෙමෙයි. එක පැත්තකින් මූල්‍ය පහසුකම් සොයන එක. අනිත් එක තමයි අපේ රටේ මම හිතන්නේ සෞඛ්‍ය ක්ෂේත්‍රයේ තරම් වෘත්තීය සමිති තියෙන ක්ෂේත්‍රයක් තියෙනවා කියන එක. වෘත්තීය සමිති තියෙන ක්ෂේත්‍රයක් තියෙනවා කියන එක. මාධ්‍ය වලින් තමයි සමහරවිට අපි හැම අවස්ථාවෙම දකින්න ඇවිල්ලා මොකක් හරි ප්‍රශ්නයක් පිළිබඳව අභ්‍යන්තරය කරන සාකච්ඡාව නෙමෙයි කරන්න ඇවිල්ලා එළියේ තමයි අපි දකින්නේ හුඟක් වෙලාට වීදි සටන් හැටියට දකින්නේ. එතන ක්‍රමයේ වෙනස් කළ යුතුයි. ගරු මුලාසනේ මන්ත්‍රීතුමනි හුඟක් වෙලාවට අමාත්‍යවරුන්ට විශ්වාස භංග යෝජනා එන්නේ තනතුරු වලින් එළියට දැදලා දාන්නේ මේ තියෙන පැරණි ක්‍රම වෙනස් කරලා අලුත් ක්‍රමයකට යන්න ගියොත් කවදාක්වත් මේකේ අල්ලගෙන ඉන්න පිරිස් ඒවට ඉඩ තියන්නේ නැහැ ගරු මුලාසනේ මන්ත්‍රීතුමනි. අලුතෙන් ප්‍රසම්පාදන ක්‍රමයක් හැදුවොත් අලුත් තව පිරිසකට එන්න පුළුවන් වෙන තවත් ඖෂධ ගේන්න පුළුවන් සමාගම් වලට එන අවස්ථාව දුන්නොත් එහෙම කණ්ඩායමක් ඉන්නෝ ඒකට විරුද්ධව කටයුතු කරන ගරු මුලාසනේ මන්ත්‍රීතුමනි. නමුත් මේක අපි තනතුරු තිබුණත් නැතත් අනිවාර්යයෙන්ම මේ සෞඛ්‍ය ක්ෂේත්‍රයේ ඒ අවශ්‍ය වෙනස් වීම කරන්න ඕන කියන එක ඒ විපක්ෂයේ මන්ත්‍රීවරුන් යෝජනා කරපු දේවල් කරන්න ඕන කියන එක අපි එකඟ වෙනවා. අපේ නියාමනය ශක්තිමත් වෙන්න ඕන. අපේ ඖෂධ පරීක්ෂා කිරීම සඳහා අවශ්‍ය පහසුකම් අපි වර්ධනය වෙන්න ඕන. මේ වර්ධනය වෙනා වගේම යටිතල පහසුකම් විතරක් නෙමෙයි ගරු මුලාසනේ මන්ත්‍රීතුමනි. ඒ සඳහා අවශ්‍ය විශේෂඥ පුහුණුව තියෙන පිරිස්තාව වැඩි කරගන්න ඕන. දැන් ඒවා කරන්න ගියාම හුඟක් වෙලාවට සෞඛ්‍ය මාත්‍යවරුන්ට ආණ්ඩුවට නැදේ තමයි උපාධි කඩ අරින්න හදනවා කියන එක. වෛද්‍ය විද්‍යාල දහන්න හදනකට විපක්ෂයෙන් හුඟක් වෙලාවට නැගෙන දේවල් තමයි උපාධි කඩ ආරම්භ කිරීම. හැබැයි ඒ උපාධි කඩ ආරම්භ කරනවා කියන පිරිස්ම තමන්ගේ වෘත්තිය කිරීමේදී ඒ රජයේ ගොඩනැගිලි රජයේ යටිතල පහසුකම් පාවිච්චි කරලා එන රෝගියාට කියන්නේ තමන්ගේ පෞද්ගලික කඩේට එන්න කියලා බෙහෙත් ටික ගන්න. උපාධි කඩ එපා. හැබැයි අපේ පෞද්ගලික කඩේට එන්න. මේකත් තියෙන ප්‍රශ්නයක්. අපිට ප්‍රශ්නයක් නෑ ගරු මුලාසනේ මන්ත්‍රීතුමනි. රජයේ රෝහල් තියෙන්න ඕන, පෞද්ගලික රෝහල් තියෙන්න ඕන, මේ දෙකම තියෙන්න ඕන. පෞද්ගලික රෝහලට යන්න පුළුවන් නම් කාටරි අවස්ථාව තියෙන්න ඕන. රජයේ රෝහල් තියෙන්න ඕන, සෞඛ්‍ය පහසුකම් ලැබෙන්න ඕන, නිදහස් සෞඛ්‍ය ඒ ආකාරයෙන්ම කරගෙන යන්න ඕන වෙන්නේ ඒ ඉතාමත්ම අමාරු අසීරුවෙන් අභියෝගාත්මකව ජීවිතය ගත කරන මිනිස්සුන්ට ඒ අවශ්‍ය ප්‍රතිකාර ලබා ගැනීම සඳහා. ඒ නිසා තමයි රජය පසුගිය අවුරුද්දේ සෞඛ්‍යයට විශාල මුදලක් වෙන් කරෙත් මේ අවුරුද්දේ කෙහෙලි රමුකල් ඇමතුමා ඉල්ලීම කරා මතිකරු ජනාධිපතිතුමා එක මොහොතක්වත් ඒක ගැන ආයේ දෙවතාවක් හිතුවේ නැහැ. අපිට කිව්වේ අනෙක් හැම අමාත්‍යංශෙම තියෙන අරමුදල් වලින් ප්‍රතිශතයක් 1%ක් කපලා ඒක සෞඛ්‍ය අමාත්‍යංශයට ලබා දෙන්න කියලා. ඒකත් ප්‍රමාණවත් නැහැ කියන එකත් අපි දන්නවා. හැබැයි මේ තියෙන මූල්‍ය தත්ත්වයේ උඩ ලබා දෙන්න පුළුවන් උපරිම ශක්තිය ලබා දෙන්න කටයුතු කරලා තියෙනවා. මම විශ්වාස කරනවා අපේ රටේ ණය ප්‍රතිශස්ත කරන වැඩපිළිවෙල ඊයේ දේශීය ණය ප්‍රතිශස්ත කරන වැඩපිළිවෙල පිළිබඳව විවාදය ආරම්භ කරා. දැන් තව සුළු මොහොතකින් ඡන්දේ තියෙනවා. දේශීය ණය ප්‍රතිශස්ත කිරීමේ වැඩසටහන අත්‍යවශ්‍යයි අපිට අපේ විදේශීය ණය ප්‍රතිව්‍යුහගත කිරීමට. හැබැයි විදේශීය ණය ප්‍රතිව්‍යුහගත කරාට පස්සේ තමයි අපිට ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සංවර්ධන නියෝජිත ආයතන අනෙකුත් මූල්‍ය ආයතන වලින් අපිට පහසුකම් ටික ලැබෙන්නේ ණයවර ලිපියක් විවෘත කරන්න. මූල්‍ය පහසුකම් ලැබෙන්නේ බැංකු පහසුකම් ගන්න. ඒකත් දන්නව කොණ්ඩායමක්. ඒක ප්‍රමාද කරොත් එහෙම තවදුරටත් අර්බුද නිර්මාණය කිරීමේ හැකියාවක් සටන් පාටයක් මේ රටේ ඇති වෙනවා කියන එක. ඒ නිසා ගරු මූලාසනයේ මන්ත්‍රීතුමනි මම විශ්වාස කරනවා මේ පහුගිය අවුරුද්දක එහෙම නැත්නම් අවුරුදු 3ක කාලය තුල මේ සෞඛ්‍ය ක්ෂේත්‍රයේ විවිධ අභියෝගයන් වලට මුහුණ දීලා තමන්ට ඒ ලැබිච්ච වගකීම තුල වපසරිය තුල කෙහෙලි රමුක්වැල් ඇමතුමත් පවිත්‍ර වන්නිහරච්ච ඇමතුමියත් ඒ කටයුතු කරපු සියලු දෙනා කටයුතු කළා තියෙනවා කියලා. මම කිසිසේත් පිළිගන්නේ නැහැ ආණ්ඩුවේ හිටියත් විපක්ෂේ හිටියත් කවුරු ඇමතිකම් කරත් මේ බාල බෙහෙත් ගෙනල්ලා මිනිස්සු මරන්න ඕන කියලා චේතනාවෙන් කවුරුවත් ඒ වැඩේ කරනවා කියලා. නිලධාරින් හෝ එහෙම කරනවායි කියලා මම විශ්වාස කරන්නේ නැහැ. මේ රටට ගේන හැම දෙයක් පිළිබඳව කවුරුරි හිතනවා නම් කවුරුරි කියනවා නම් නෑ යන්න අහවල් කාලේ බාල බෙහෙත් මෙන්න මේ ඇමතිවරයා ගෙනාවා මේ ආණ්ඩුව ගෙනාවා මේ කාලේ මෙහෙම ගෙනාවා කියලා මම ඒක පිළිගන්නේ නැහැ ගරු මන්ත්‍රීතුමනි. කවුරුවත් එහෙම මැදිහත් වෙලා බාල දේවල් ගේන්න මැදිහත් වෙන්නේ නැහැ. ගෙනන ඖෂධවල ගෙනනකට ප්‍රමිතිය පිළිබඳව ඇගෙයින් කරන්න තියෙන ආයතන ඒ පිළිබඳව තත්ත්ව සාතිකයන් අරගෙන තමයි ආනයනය කරන්නේ. නමුත් සමහර අවස්ථාවල ලංකාවේ පමණක් නෙමෙයි ලෝකේ හැම රටකම අපි දැකලා තියෙන අවස්ථාවන්වලදී සමහර වෙලාවල් වලට ඒ ඖෂධවල සමහරලාට ඒ සමහරලාට ක්‍රියා කරන ආකාරයේ පිළිබඳව ගැටලු තියෙන අවස්ථාවල්දී ඒක ඉවත් කරන්න කටයුතු කරලා තියෙනවා. ඒකට විකල්ප හොයාගෙන තියෙනවා. ඒක ලෝකව වෛද්‍ය විද්‍යාවේ විවිධ අවස්ථාවල අපි දැකලා තියෙනවා. ලෝකේ විවිධ රටවල් වල සෞඛ්‍ය ක්ෂේත්‍රය අපි ඒක දැකලා තියෙනවා. ඒ නිසා මම හිතන්නේ ගරු මුලාසනේ මන්ත්‍රීතුමනි දැන් සමහරු හරියට චෝදනා කරන්නේ නිකන් කෙහෙලි රමුක්කල් ඇමතුමා ශල්‍ය කර්ම කරන්නේත් කෙහෙලි රමුක්කල් ඇමතුමා වගේ කියලා හිතන් ඉන්නේ රජේ රෝහල් වල. රජේ රෝහල් වල ඉන්න වෛද්‍යවරු ඒ අවශ්‍ය විශේෂඥ කණ්ඩායම් ඉන්නවා. එතන ඔවුනුත් උත්සාහ කරන්නේ උපරිමයෙන්ම ඒ අවශ්‍ය රෝගීන්ට අවශ්‍ය සේවය ලබා දීලා රෝගීන්ට සුවපත් කරන්න පුළුවන් උපරිම කාර්යභාරය කරලා ඒ කටයුතු වෙනුවෙන් පූර්ණ දායකත්වය ලබා දෙනවා. නමුත් සමහර අවස්ථාවල අපි දකිනවා එහෙම ඔවුන් කොච්චර උත්සාහය දරුවත් ප්‍රතික්‍රියා කරන ක්‍රමය අනුව සමහරලාට එහෙම උත්සාහය අතහරින්න සිදු වෙච්ච අවස්ථාත් දැකලා තියෙනවා. ගරු මූලාසනයේ මන්ත්‍රීතුමනි එනිසා මම විශ්වාස කරනවා මේ දින තුනක විවාදය ඇතුලේ අර උද්දික ප්‍රේමරත්න මන්ත්‍රීතුමත් එක්ක මම එකඟ වෙනවා මේක අපි භාවිතා කරන්න ඕන අපේ සෞඛ්‍ය ක්ෂේත්‍රය වෙනස් කරන්නේ කොහොමද කියන එක පිළිබඳව සිස්ටම් එක හදන්නේ කොහොමද කියන එක පිළිබඳව තීන්දුව తీරන ගන්න. එහෙම නැතුව මේ දේශපාලන වශයෙන් ඇඟිල්ල දික් කරලා මෙන්න මෙයා තමයි මෙහෙම කරේ අභූත චෝදනා එල්ල කරලා මොකද මේ පාර්ලිමේන්තුව පාවිච්චි කරලා ඕනම දෙයක් කියන්න පුළුවන් සාක්ෂි ඕනෙත් නැහැ ඇත්ත ඕනෙත් නැහැ ඒ ඕනම දෙයක් කියන්න ඒ අවස්ථාවේ තියෙනවා.
ඔබතුමා තවත් විනාඩි දෙකක් කාලය.
ගරු මුලාසනේ මන්ත්‍රීතුමනි නිසා මේ විවාදයෙන් එන තොරතුරුත් එක්ක පක්ෂ විපක්ෂ මන්ත්‍රීවරු යෝජනා කරන දේවල් එක්ක දෙගොල්ලොම එකතු වෙලා මේ සෞඛ්‍ය ක්ෂේත්‍රයේ අනාගත අභිවෘද්ධිය වෙනුවෙන් සිස්ටම් චේන්ජ් එකක් ඒ අඩිතාලම වෙනුවෙන් පාවිච්චි කරයි කියන එක අපි විශ්වාස කරනවා. ගරු මුලාසනේ මන්ත්‍රීතුමනි ඒ වගේම තව කරුණු කීපෙකුත් කියන්න තියෙනවා. සෞඛ්‍ය මාත්‍යතුමාට මම හිතනවා අපේ ආණ්ඩු පක්ෂයේ සියලු දෙනා එතුමාට එරෙහිව එල්ලලා තියෙන විශ්වාස භංගය පරාජයටපත් කරන්න කටයුතු කරනවා වගේ මම හිතනවා විපක්ෂයේ නියෝජනය කරන පිරිසකුත් එතුමාට ඒ සහයෝගය ලබා දෙන්න ඉදිරිපත් වෙනවා කියන එක. කරු මොලසේ මන්ත්‍රීතුමනි මම දැක්ක ඊයේ පෙරේදා විදුලි බිල ගැන නැවත කතා වෙනවා. ඒකත් නොකියුවොත් එහෙම මම හිතනවා මගේ වගකීමක් පහරිනවා. ඔබතුමන්ලත් මගෙන් ඇවිල්ලා අහනවා දැන් මේ පත්තරවල යනවා විදුලි බිල ගැන කියලා. අපි පැහැදිලිව කව කරු මුලාසනේ මන්ත්‍රීතුමනි අපේ රටේ විදුලි බිල සංශෝධනය වෙන්නේ රජය තීන්දුවක් අරන් තියෙන ප්‍රතිපත්තියේ තීන්දුවක් අරන් තියෙන අවස්ථා දෙකකදී. හැම අවුරුද්දෙම ජනවාරි මාසෙත් ජූලි මාසෙත් ඊට මෙහා හෝ එහා සංශෝධන සිදු කරන්නේ නැහැ. ඒ නිසා මම නැවත වතාවක් ඉල්ලනවා මාධ්‍යෙන් සමාජ මාධ්‍යවල පිරිස්කෙන් මේ විවිධ පිරිස්වල කූට උපක්‍රම වලට හසු වෙන්න එපා. අපේ ඊළඟ විදුලි බිල සංශෝධනය සිදුවන්නේ ජනවාරි මාසෙ 2024. එතන ඒ අවස්ථාවේ තියෙන තත්ත්වෙත් එක්ක තමයි මහජන උපකේදා කොමිසමට විදුලි බල මණ්ඩලයේ දෙන තොරතුරුත් එක්ක ඒක අඩුවීමක්ද වැඩිවීමක්ද කියන එක පිළිබඳව මහජන උපකේදා කොමිසම තීන්දුව කරන්න ඕන. එනිසා විදුලි බල මණ්ඩලයේ වගකීමක් තියෙන හැම මාසෙම තොරතුරු වාර්තා කරන්න. ඒ තොරතුරු වාර්තා කිරීම විදුලි බල මණ්ඩලෙන් කරලා තියෙනවා. එනිසා අනිසි බියක් ඇති කරගතිය යුතු නැහැ කියන එකත් මම මේ වෙලාවේ කියනවා. ඒ වගේම අපි ඉදිරි කාලය තුලත් බලාපොරොත්තු වෙනා කරු මූලාසනයේ මන්ත්‍රීතුමනි අපි කරන හැම කටයුත්තක්ම දැන් පහුගිය කාලේ පහුගිය අවුරුදු එකහමාරෙම ඉන්ධන ආනයනය පිළිබඳව තොරතුරු අපි මේ පාර්ලිමේන්තුවට සභාගත කරා. අපි ඉදිරියේදී හැම මාසෙම මිල සූත්‍රය පිළිබඳව අපි ඊයේ සභාගත කරා. ඒ විදියටම හැම මාසෙම කනිත් තෙල් සංස්ථාය පමණක් නෙවෙයි අනෙකුත් ආයතනවලත් ඒවත් අපි සභාගත කරන්න කටයුතු කරනවා කියන එකත් මතක් කරමි. විශේෂයෙන්ම කේලිය රමුකල්ල මැතිතුමා මේ වෙලාවේ මේ වගකීම අතහරින්නේ නැතුව සමහරු අපි දැක්කා අගමැතිකම බාර ගන්න කියනකට ආණ්ඩුව බාර ගන්න කියනකට ආසයි බයයි නැහැ ගත්තොත් එහෙම වැඩ බෑ වැඩ කරන්න බෑ කියලා දන්නවා. දැන් මෙතුමා ඉල්ලලා ගත්ත වගකීමක් නෙමෙයි සෞඛ්‍ය අමාත්‍යංශය කියන්නේ. නමුත් එතුමාට දීපු වගකීම කොච්චර බැනුම් ඇහුවත් කොච්චර අවලාහන ඇහුවත් මම දන්නවා පෞල්ලේ ඉන්න සියලු දෙනාත් කියනවා ඕකේ ඇයි ඉන්නේ බැනුම් අහගෙන කියලා. ඒ බැනුම් අහගෙනත් ඒ වගකීම කරනවා. ඒ නිසා ඔබතුමාට ස්තුතිවන්ත වෙනවා පහුගිය කාලේ ඒ අවශ්‍ය තීන්දුව తీරන ගැනීම පිළිබඳව. සමහර ඒවා අමාරු තීන්දුව. ජනප්‍රිය තීන්දුව නෙවෙයි. ඒවා අපිට ගන්න සිද්ධ වෙනවා. ඒ නිසා අපිත් අපේ පුළුවන් තරම් අපි උදව් කරන්නම් මේ ඉදිරි කටයුතු කරගෙන යන්න. අපි පිළිගන්නවා සමහර අඩුපාඩු තියෙනවා කියන එක. ඒ අඩුපාඩු නිවැරදි කරගන්නත් සෞඛ්‍ය ක්ෂේත්‍රයේ ජනතාවට ලබා දෙන්න පුළුවන් උපරිම මැදිහත් වීම රජයක් හැටියට ලබා දීම සඳහා අමාත්‍යතුමාටත් රජයටත් කරන්න පුළුවන් කාර්යභාරයට අපේ පූර්ණ සහයෝගයත් ලබා දෙමින් කටයුතු කරන බවටත් පවසමින් මගේ කතාව අවසන් කරනවා.
ඉස්තුතිගරු අමාත්‍යතුමනි, අද දින න්‍යායපත්‍රයේ විෂයාංක 1 සෞඛ්‍ය අමාත්‍ය ගරු කෙරි රමුකැල්ල මහතාට එරෙහි විශ්වාස භංගත්වය පිළිබඳ විවාදය 2023 සැප්තැම්බර් මාස 8 දින සිකුරාදා පූර්වභාග 10:30 සිට තවදුරටත් විවාදය ගැනීම පිණිස විවාදයේ කල්තැබීම ගරු සභානායකතුමා.
ගරු මූලාසන ආරූඪ මන්ත්‍රීතුමනි, ඒ අනුව විශ්වාස භංගත්වය පිළිබඳ විවාදය 2023 සැප්තැම්බර් මාස 8 සිකුරාදා පූර්වභාග 10:30 සිට තවදුරටත් විවාදයට ගැනීම පිණිස විවාදයේ කල්තැබිය යුතුය යෝජනා කරමි.
සභාව එකඟද?
ආයි